හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රාගත්‍යන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි, මේ භාවනා වැඩසටහනට අදාළව සියලුම දෙනා මේ පරියාප්ති ධර්මයේ පිළිබඳවත් යමක් තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ, බුද්ධ දේශනාව කියන්නේ භව උදුරා දමන්නට උපකාරක ධර්මය, මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දැමීම තමා බුද්ධ කියන්නේ. මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්නට උපකාරක ධර්මයක් බුදුහාමුදුරුව දේශනා කළා. මෙතෙන්දී මේ පරියාප්ති ධර්මය පංච පරියායක් හැටියට බුදුහාමුදුරුව දේශනා කළා. පළවෙනි එක තමා සබ්බ ධම්ම මූල පරියාය විග්‍රහ කරපු මූල පරියාය සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ. දෙවෙනි පරියාප්ති ධර්මයට අයිති වෙන පරියාය තමා ධම්ම පරියාය. අද අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ධම්ම පරියායට අදාළ වූ සූත්‍රයක් විග්‍රහ කරන්න. තුන්වෙනි පරියාය තමා සබ්බ ආසව සංවර පරියාය. ඒක පිළිබඳව හෙට උදේට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා, සබ්බාසව සූත්‍රය ආශ්‍රයෙන්. ඊළඟ පරියාය තමා නිබ්බේධික පරියාය. මේ නිබ්බේධික පරියාය තමා ඉතාමත්ම වැදගත්. අවසාන වශයෙන් පස්වෙනි පරියාය තමා අනුධම්ම පරියාය. අනුධම්ම පරියායට සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒ සූත්‍රත් අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා අද බලාපොරොත්තු වෙනවා මේ බුද්ධ දේශනාවේ තියෙන මගඵල ලබන්නට නියත වශයෙන්ම උපකාරක ධර්මයක් වූ ධම්ම පරියාය පිළිබඳව බුද්ධ දේශනාවේ තියෙන මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය ආශ්‍රයෙන් කරුණු කීපයක් තේරුම් කරලා දෙන්නට. ඒ නිසා මේ සේවිතබ්බා අසේවිතබ්බා කියන සූත්‍රය තියෙනවා. මේක හොඳට එක තේරුම් ගන්න ඕන. මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය තියෙන්නේ මජ්ඣිම නිකායේ ආනපාන සති සමාධි සූත්‍රයට පෙරාටුව දේශනා කරපු සූත්‍රය හැටියටයි. මේ සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කළේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙක. මේක මෙතෙන්දී මේ බුදුහාමුදුරුව තුන් ආකාරයකට ධර්මය දේශනා කරනවා. යම් කරුණක්, ප්‍රශ්නයක්, නිමිත්තක් පැන නැග්ගාම නිමිත්ත විග්‍රහ කරන්න කරුණ විග්‍රහ කරන්න ධර්මය දේශනා කරලා තියෙනවා. යම් අම්මාගේ ප්‍රශ්නවලට උත්තර පිළිතුරු හැටියට බුදුහාමුදුරුව ධර්ම දේශනා කරලා තියෙනවා. නමුත් මේ පරියාප්ති ධර්මය පරියාය පංච පරියාය එහෙම දේශනා කරපු ඒවන්නේ මේ බුදුහාමුදුරුවම හොයලා දැනගෙන අවශ්‍යතාවය අනුව මේ පංච පරියායම මේ පරියාප්ති ධර්මය දේශනා කරලා තියෙනවා සිව්වනක් පිරිසටම. එනිසා මේ ජේතවනාරාමයේ ඉන්නකොට බුදුහාමුදුරුවම කල්පනා කරලා මේක භික්ඛූන් නමතා මේ සේවිතබ්බා සූත්‍රය දේශනා කරලා තියෙනවා. මේ පරියාප්ති ධර්මය දේශනා කරපු හැම තැනකම තියෙනවා එක කතාවක්. මේක තමා සේවිතබ්බං වෝ භික්කවේ සේවිතබ්බං අසේවිතබ්බං භික්කවේ ධම්ම පරියායන් දෙසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝට භාසිස්සාමීති. තං සුනාත කියන්නේ මේක හොඳින් අහගන්න, ශ්‍රවණය කරන්න, මේක හිතට අරගෙන අහගන්න දැනගන්න. සාදුකං මනසි කරුවට අන්නට මෙනෙහි කරලා ධාරණය කරගෙන මේක කළ යුතු නොකළ යුතු දේ හොඳට තේරුම් ගන්න, මනසට ගන්න. ඒ වගේම භාසිස්සාමීති, මේක භාවිතයට එදිනෙදා ජීවිතේ භාවිතයට ගන්න කියන එකයි. මේකම සමහර තැන්වල සුනාත ධාරේත චරාත ධම්මෝ කියලත් මේ තුන කියනවා. මේක පරියාප්ති ප්‍රතිවේද ප්‍රතිපත්ති හැටියටත් විග්‍රහ කරනවා. කොහොම වුණත් මේ පරියාප්ති ධර්මය තං සුනාත සාදුකං මනසිකරෝට භාසිස්සාමීති කියලා ඔය පරියාප්ති ධර්මයට අදාළ යම් සූත්‍රයක් දේශනා කරනකොට මේ සියලුම සූත්‍රවල ආරම්භයේදීම ආරම්භ කරලම තියෙන්නේ මේ තං සුනාත සාදුකං මනසිකරෝට භාසිස්සාමීති. මේක හොඳින් අහගන්න, දැනගන්න, මේක හොඳට මනසට යොමු කරලා මේ සුත දරවෙන්න. ඒ වගේම මේක ජීවිතයේ එදිනෙදා භාවිතයට ගන්න, භාසිස්සාමීති කිව්වේ ඒකයි. මෙහෙම බුදුහාමුදුරුව කියලා ඊළඟට බුදුහාමුදුරුව කරුණු හතක් මතු කරනවා. මේ කරුණු හත ක්‍රමානුකූලව මේක විග්‍රහ කරලා තියෙනවා. කාය සමාචාරම් පාහම් භික්කවේ දුවිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවි තබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරං. පළවෙනි එක කාය සමාචාරම් පාහං භික්කවේ දුවිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. දෙවෙනි එක වචී සමාචාරම් පාහම් භික්කවේ දුවිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවි තබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං වචී සමාචාර. තුන්වෙනි එක මනෝ සමාචාරම් පාහම් භික්කවේ දුවිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවි තබ්බම්පි. මේ මුලින්ම කිව්වා කාය සමාචාරම් පාහං වචී සමාචාරම් පාහං මනෝ සමාචාරම් පාහං. කවුරු දන්නවා මේ කාය සමාචාරම් පාහං වචී සමාචාරම් පාහං මනෝ සමාචාරම් පාහං මුල් තුන? ඊළඟට චිත්තූපපාදම් පාහං භික්කවේ දුයි දේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්. පස්වෙනි එක සංඥාපටිලාභම් පාහම් භික්කවේ දුයි දේනං වදාමි සේවිතබ්බම්පි අසේවි තබ්බම්පි. හයවෙනි එක දිට්ඨිපටිලාභම් පාහම් භික්කවේ දුයි දේනං වදාමි සේවිතබ්බම්පි අසේවි තබ්බම්පි. අවසාන එක අත්තභාව පටිලාභම් පාහම් භික්කවේ දුයි දේනං වදාමි සේවිතබ්බම්පි අසේවි තබ්බම්පි. දැන් මේ හතේම තියෙනවා මේක කරුණු හතක් පැහැදිලි. බොහොම කරුණු හත කාය සමාචාරම් පාහං වචී සමාචාරම් පාහං මනෝ සමාචාරම් පාහං චිත්ත උපපාදම් පාහං සංඥා පටිලාභම් පාහං දිට්ඨි පටිලාභම් පාහං අත්ථභාව පටිලාභම් පාහං. මේ හතේම තියෙනවා අවසානිත වචනයක් පාහං. මේ පාහං කියන වචනේ නිවැරදිවම තේරුම් ගත යුතුයි. දැන් මේ පාහං කියනවා පහදිනවා, ප්‍රසාදයටපත් වෙනවා, සද්දස්ස වෙනවා, සද්දෝ හෝති කියනවා, සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා, පැහැදෙනවා. දැන් අපි කියනවනේ හාල් පාහිනවා කියලා. දැන් අර කුඩ ඉවත් කළා, අර අපද්‍රව්‍ය ඉවත් කළා, හාල් පාහිනවා වගේ වැඩක් තමයි මේ පාහං කියන වචනින් විග්‍රහ කරලා තියෙන්නේ. එහෙමනම් මේ යම් ආකාරයක අපි කාය සමාචාරම්, මේ කාය කියන ක්‍රියාවක් පාවිච්චි කරලා යමක් කරනකොට ඒ ක්‍රියාව පාහන්න ඕන, පහදන්න ඕන, පිරිසිදු කරන්න ඕන. ඒ පිරිසිදු කිරීම දෙආකාරයකින්ම කළ යුතුයි. එකක් සේවි තබ්බම්පි, එකක් අසේවි තබ්බම්පි. එනිසා මේ එකකින් විතරක් සේවි තබ්බම්පි විතරක් පාහන්න පහදින්න බෑ, අසේවි තබ්බම්පි තේරුම් ගත යුතුයි. එනිසා මේ දෙපැත්ත දුවතාවය තේරුම් ගත්තේ නැත්නම් අර තංච අඤ්ඤ මඤ්ඤ මඤ්ඤතාවය අඤ්ඤතාවීන්ද්‍රියක් බවට පත් කරගන්න බෑ. එනිසා මේ බුදුහාමුදුරු පැහැදිලිව කිව්වා මේ ක්‍රියාවේ වේගය අර ඊයේ ආනපාන සති සමාධිය විග්‍රහ කරනකොට කිව්වා කායේ කාය අනුපස්සනා මේ ක්‍රියාවේ වේගයක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් උපදිනවා. මේ විඥාන ශක්තිය මේ ක්‍රියාවේ වේගය වේදනාව සමතයටපත් කර ගන්නට නම් මේ චිත්තාවේගය සාමුලින්ම ප්‍රහාණය කරලා පිරිසිදු කරගන්නට නම් මේ දෙආකාරයක ක්‍රියාකාරකම් උපකාර වෙනවා. එනිසා මේ දෙආකාරයේම පුද්ගලයෙක් විසින් තේරුම් ගත යුතුයි. මේ තේරුම් ගැනීම තමයි මේ සූත්‍රයේ අර්ථය. එනිසා සිත පිරිසිදු කරගන්නට විමුක්තියට උපකාර වන ක්‍රියාකාරකම් දෙආකාරයකින් යුක්තයි. එක සේවිතබ්බම්පි අස්සසති, දෙක අසේවිතබ්බම්පි පස්ස සති. එතකොට අස්ස පස්ස ආනපාන කරණීය අකරණීය සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි මේ සියලුම දේ දෙපැත්ත. මේ දෙපැත්තම අවශ්‍යයි හිත පූර්ණ වශයෙන් පිරිසිදු වෙන්නට. අපි උදාහරණයක් ගම්මුකෝ. දැන් අපිට යම් වේගයක් නිසා ඇහෙන රූපයක් දැක්කහම අපිට ඒක නොගැලපෙනවා නම් හිතට තරහක් එනවා. මේ තරහ එන එක දැන් නිසා හිත කිලුටු වෙනවා. අපි මේ හිත පිරිසිදු කරගන්න නම් මේ තරහ කියන එක පහතබ්බා. තරහ අර සේවිතබ්බා කියන එක අසේවිතබ්බා එක පහතබ්බා ඉවත් කළා අර පස්ස සති කියන එක. තරහ අයින් කළ තරමට හිත පිරිසිදු වෙන්නේ නැහැ. අපි අර සේවිතබ්බා එකකුත් එහෙම නැත්නම් අස්ස ආශ්‍රය කළ යුතු පැත්තකුත් තියෙනවා. එනිසා මෛත්‍රිය ආශ්‍රය කළ යුතුයි, සේවිතබ්බා කළ යුතුයි. එතකොට අර තරහ හිතෙන් අයින් කරන්න ඕන, මෛත්‍රිය හිත ඇතුළට ගන්න ඕන. දැන් අර තරහ අයින් කළ තරමට හිතේ හිස් බවක් එනවා මිසක් හිත පිරෙන්නේ නැහැ. ඒකනේ අර සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ තපනං. එතකොට අර සචිත්ත පරියෝ තපනං කියන්නේ පූර්ණ වශයෙන් මේ සිතේ පිරිසිදු බව ඇති වෙන්නේ අර දෙපැත්තම කරණීය අකරණීය අස්සපස්ස දෙකම කළොත්. සේවිතබ්බා සේවිතබ්බා දෙපැත්තම පූර්ණ විය යුතුයි. මේක තමා ආනපාන සති සමාධියේ මූල ධර්මය. ධම්ම පරියාය. මේක තේරුම් ගත්තෙත් නැත්නම් තේරුම් ගන්නා තාක්කල් මේ ආනපාන සති සමාධියෙහි කෙනෙකුට යමෙකුට පිහිටා කටයුතු කරන්නට බෑ. එනිසා අපි අර අනතිවත්ත නට්ටේන භාවනා කියන එක හොඳට තේරුම් ගන්න නම් අර වැරදි පැත්ත අයින් කරන කොටම ඒකට ප්‍රතිපක්ෂ වූ හොඳ පැත්තක් තියෙනවා. පිරිසිදු වෙන පැත්තා පාහංකි වේකයි. ඒ පිරිසිදු වෙන පැත්ත ආශ්‍රය කළ යුතුයි. අර වැරදි පැත්ත ප්‍රහාණය කළ යුතුයි, ඉවත් කළ යුතුයි, අස් කළ යුතුයි. ඉතින් ඒක නිසා මේ හතේම තියෙනවා දුයි දේනං වදාම්. දෙයාකාරයකින්ම මේ පිරිසිදු බව ඇති කරගත යුතුයි. ඒ දෙයාකාරය හැම තැනකටම, හැම දේකටම, හැම ධර්මතාවයකම, හැම අවස්ථාවකටම මෙද්වතාවය අදාළයි. ඒ නිසා අර තරහ අයින් කළ තරමට විතරක් හරියන්නේ නැහැ. එතෙන්ට මෛත්‍රිය ගත්තේ නැත්නම් හිත හිස් වෙනවා. අසඤ්ඤ තත්ත්වයට පත් වෙන්නේ ඒකයි. ඒ නිසා මේ ආනපාන සති එහි පිහිටන්නට නම් මේ මූල ධර්මය, මේ න්‍යාය නිවැරදිව තේරුම් ගත යුතුයි. මේක තේරුම් ගන්නා තාක්කල් අපි අර වැරදි දේ අයින් කළාට විතරක් හරියන්නේ නැහැ. එතෙන්ට නිවැරදි දේ, හරි දේ ඇතුළට ගන්නත් ඕන. වැරදි දේ පිට කරන්න ඕන. පිට කරාම හිස් වෙනවා හිත. එතෙන්ට හරි දේ අරගෙන හිත පුරවා ගන්න ඕන. ඉතින් ඒක නිසා අර සුබ බව, සුන්දර බව හිතෙන් අයින් කරනකොට අසුභානුස්සතිය වඩලා ඒ අර අසුභය මෙනෙහි කරලා අපේ හිතේ අර දෙපැත්ත පූර්ණ කර ගන්න ඕන. ඉතින් ඒක නිසා ඒ වගේම අර තරහ අයින් කළා මෛත්‍රිය ගන්නා වගේම සුබ බව, සුන්දර බව අයින් කළා අසුභානුස්සතිය වඩන්න ඕන. ඒ වගේම මෙතෙන්දි අර නිච්ච බව අයින් කළා අනිච්ච බව, දුක්ඛ බව අයින් කළා සුඛ බව, අයින් කළා දුක්ඛ බව, ඒ වගේම අත්ත බව අයින් කළා අනත්ත බව. මේ වගේ මේ දිගින් දිගටම මේ ආනපාන සති සමාධියේ දෙපැත්තක්ම අනිවාර්යයෙන්ම පූර්ණය කරගත යුතුයි. මේක මේ ද්වතාවය තේරුම් ගත්තේ නැත්නම්, ද්වතා අනුස්සතිය තේරුම් ගත්තේ නැත්නම් මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා මේක පිළිබඳව ඉස්සරහට විග්‍රහ කරනවා. මෙහෙම බුදුහාමුදුරුවෝ මේ කාය සමාචාරම්, වචී සමාචාරම්, මනෝ සමාචාරම්, චිත්තූපපාදම් පහං, සංඥාපටිලාභම් පහං, දිට්ඨිපටිලාභම් පහං, අත්තභාව පටිලාභම් පහං. පහං කියන එකේ තේරුම පිරිසිදු කර ගැනීම, පහදා ගැනීම, සුද්ධ පවිත්‍ර කර ගැනීම කියන දේ. නිවන කියන්නේ නැවත මේ පහං කියන පැහැදීම නිසා ඇති වෙන නිදහසක්, විමුක්තියක්. ඉතින් ඒක නිසා මේ කරුණාර්ථ බුදුහාමුදුරුවෝ මතු කළා. මේ කරුණාර්ථ මතු කිරීම කළා. මතු කරලා බුදුහාමුදුරුවෝ පොඩ්ඩක් නිශ්ශබ්ද වුණාම එතන හිටියා මහා ප්‍රඥන් වහන්සේ වූ සරියුත් හාමුදුරුවෝ. සරියුත් හාමුදුරුවෝ මෙන්න මෙහෙම කතාවක් කිව්වා. එවං මුත්තේ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං එතද වෝච. ඉමස්සකෝ අහම්බන්තේ භගවතා සංකිට්ඨේන වාසුදස්ස විත්තාරේන අත්තං අවිබත්තස්ස එවං විත්තාරේන අත්තං අජානාමි. ඔබහන්සේ භාග්‍යවතුන් වහන්සේට සරියුත් හාමුදුරුවෝ යෝජනාවක් කරනවා. ඔබහන්සේ මට අවසර දෙනවා නම් ඔබහන්සේ මේ වචන කීපකින් විතරක් කෙටියෙන් කියපු දේ මම ප්‍රායෝගිකව විස්තරයක් විග්‍රහයක් කරන්නට මට අවසර දෙන්න කියලා. සරියුත් හාමුදුරුවන්ට ඒ අවසරය ලැබුණා. බුදුහාමුදුරුව අවසර දුන්නා. ඒගොමන සරියුත් හාමුදුරුව මේ එක එක කරුණ එළියට අරගෙන එක එක කරුණ පිළිබඳව ප්‍රායෝගිකව කෙනෙකුට අර සේවිතබ්බා ධර්මතාවයේ නියම ධර්මය විග්‍රහ කළා. පළමුකොටම කාය සමාචාරං කියන වචන ගත්තා. කාය සමාචාරම් පහම් භික්කවේ දුවිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරන්ති ඉතිකෝ පණේතං උත්තං භගවතා කිංචේතං පටිත්ත උත්තං. මේ කාය සමාචාරම් පහම් දුවිදේනං වදාමි කියන එකේ ඉතිකෝ පණේතං උත්තං භගවතා කිංචේතං පටිත්ත උත්තං. මේක මේ වචනින් මේ කාය සමාචාරම් පහම් කියන එකෙන් භාග්‍යවතුන් වහන්සේ මොකද්ද අදහස් කළේ කියලා ප්‍රශ්නයක් අහලා බුදු මේ සරියුත් හාමුදුරුව මේක විග්‍රහ කරනවා. යතා රූපං බන්තේ කාය සමාචාරං සේවතෝ අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ ඒව රූපෝ කාය සමාචාරෝ න සේවි තප්පෝ. යතා රූපං බන්ති යතා රූපං බන්තිගේ යම් රූපයක් කාය සමාචාරං හැටියට සේවතු ආශ්‍රය කරනවා නම් සේවනය කරනවා නම් භාවිතා කරනවා නම් ඒ භාවිතා කිරීම නිසා අකුසල ධර්මය අභිවර්ධනය වෙනවා නම් කුසල ධර්මය පරිහානියට පත් වෙනවා නම් එවන් රූපයක් ඒව රූපෝ කාය සමාචාරෝ න සේවි තබ්බෝ. එමනම් ප්‍රහාණය කළ යුතුයි පාන කළ යුතුයි ඒවා අකරණීය ධර්ම ඒවා බැහැර කළ යුතුයි ඉවත් කළ යුතුයි අස් කළ යුතුයි. යම් යථා රූපං මොකද්ද මේ යථා රූපං කිව්වේ? අපි හොඳට තේරුම් ගන්න ඕන මේ යථා රූපං කියපු එක ඇහෙන් ගන්න ඇහැට දකින චක්කු රූපයක් එකක් කනට ඇහෙන සද්ද රූපයක් වෙන්න පුළුවන් නාසයට එන ගඳ සුවඳ රූපයක් වෙන්න පුළුවන් දිවට එන රස රූපයක් වෙන්න පුළුවන් කයට එන පොට්ටබ්බ පහස රූපයක් වෙන්න පුළුවන් මනසට එන ධම්ම රූපයක් වෙන්න පුළුවන්. මේවත් මේ රූප නැවත ප්‍රිය මනාප මිහිරි රූප වෙන්න පුළුවන් ඇහැට කනට නාසයට දිවට කයට මනට අප්‍රිය අමිහිරි අමනාප දේවනිවේශයක් එන රූප වෙන්න පුළුවන්. එවගේම අදුක්කම අසුක වෙන්නත් පුළුවන්. එවගේම අතීත රූප වර්තමාන රූප අනාගත රූප දුර රූප ළඟ රූප සියුම් රූප ඝන රූප අජ්ජත්තික බාහිර මේ ආදී කොට ඇත්තා වූ රූප 108ක්ම මෙතන මේ යං රූපං යතා රූපං කියන එකේ තියෙනවා. ඒ සියලු රූප අපි වැරදි දේ භාවිතා කළොත් අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ ඒ වගේම කුසල ධම්මා පරිහායಂತಿ. ඒක එක පැත්තක් මිද්වතාවේ ආනපාන. අනිත් පැත්ත යතා රූපංචකෝ පන්තේ කාය සමාචාරං සේවතෝ. මේ වගේ යම් කිසි රූපයක් කාය සමාචාරයක් හැටියට අපි සේවනය කරනවා නම් අකුසල ධම්මා පරිහායಂತಿ කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ ඒව රූපෝ කාය සමාචාරෝ සේවි තබ්බා. යම් මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් මේ භාවිතා කරන ආශ්‍රය කරන ඇතුළට ගන්න යමක් අපි ඇහෙන් දැකලා කනෙන් අහලා ඒ රූපයක් ආශ්‍රය කරනකොට ඒ ආශ්‍රය කිරීම නිසා කුසල ධර්මය අකුසල ධර්මය පරිහානියට පත් වෙනවා නම් කුසල ධර්මය අභිවර්ධනය වෙනවා නම් ඒව රූපෝ කාය සමාචාරෝ සේවි තබ්බෝ. එතකොට මේ තියෙන්නේ ද්වතාවය. මේ දෙකම අපි එතකොට තේරුම් ගන්න ඕන. මේ කුසලය වඩාවර්ධනය වෙන එක ඇතුළට ගන්න ඕන, අකුසලය පරිහානියට පත් වෙන එක ඇතුළට ගන්න ඕන. ඒ වගේම පිට කරන්න ඕන, ඉවත් කරන්න ඕන, පස්ස කරන්න ඕන, පාන කරන්න ඕන, ඉවත් කරන්න ඕන, අස් කරන්න ඕන. අර කුසලය පරිහානියට පත් වෙන, අකුසලය වඩා වර්ධනය වෙනදී මේ දෙක දෙපැත්ත තේරුම් ගන්නට අවශ්‍යයි. මේක තමයි න්‍යාය නියතිය. මේක තමයි තියරිය. ඒ නිසා මේ තියරිය තේරුම් ගත්තේ නැත්නම් අපි මේ ඇහැ කන නාසය දිව කය මන හයම පාවිච්චි කරනකොට අපි නොයෙක් රූප දකිනවා සබ්දානවා මේ ආකාර. මේවා අපි මෙවට ප්‍රියමනාප භවෙන් ඇලිනවා අප්‍රියමනාප භවෙන් ගැටෙනවා අදුක්ක මාසුක භවෙන් මැනලා මුලා වෙනවා. මේ තුනේම අපි තේරුම් ගත යුතුයි. අර කුසලය වඩා වර්ධනය වෙනවා නම් ඒවා විතරක් භාවිතා කරන්න, අකුසලය වඩා වර්ධනය වෙනවා නම් ඒවා බැහැර කරන්න, ඒවා ඉවත් කරන්න. මෙහෙම මේක පිළිබඳව මේ දෙපැත්ත පැහැදිලිව අස්සපස්ස ආනපාන සේවිතබ්බා අසේවිතබ්බා කරණීය අකරණීය මේ සියලු වචන වලින් කිව්වේ ඔය දෙපැත්ත. මේ දෙපැත්ත පැහැදිලි කරලා විග්‍රහ කරලා ඊළඟට එක එක සිල්පදය සරියුත් හාමුදුරුව ගත්තා. කතං රූපං බන්තේ කාය සමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ. මේ කාය සමාචාරං වලට අයිති අකුසල ධර්මයේ වඩා වර්ධනය වෙන කුසල ධර්මයේ පරිහානියට පත් වෙන දේවල් මොනවද කියලා බුදුහා මේ සරියුත් හාමුදුරුව මේ සිල්පද 10න් දස අකුසලය තුනක් මේකට යෙදුවා. ඉද බන්තේ ඒකච්චෝ පානාතිපාටි හෝති ලුද්දෝ ලෝහිත පානී හතක් පහතේ නිවිට්ටෝ අධ්‍යාපන්නෝ පාන භූතේසු. යම් කිසි කෙනෙක් පානාතිපාටි හෝති, මේක අර මිත්‍යාශීලය. පානාතිපාටි හෝති කියන්නේ පාන ඇති සතෙකුට අර පණට හානියක් කිරීම, ලුද්දෝ ලේසෙලවීම, ලෝහිත පානි මේ අර මරණයට පත්වීම විතරක් නෙමේ කරදර කිරීම, ලේසෙලවීම. ඒ වගේම හතක් පහතේ නිවිට්ටෝ අර මානසික වශයෙන් අපහසුවකට අමාරුවකට කරදරයකට පත්වීම කිරීම. ඒ වගේම අධ්‍යාපන්නෝ මේ දයාපන්න සහිතව බණ ඇති කෙනෙකුට සැලකීම, කරුණාවක් නැතිකම, එහෙම නැත්නම් බාධකයක් නිවනට ඇති කිරීම, මේ වගේ බොහෝ දේවල් මේ අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ. එනිසා මේක පානාතිපාටි හෝති. ඊට පස්සේ අදින්නාදායි කෝපන හෝති යන්තම් පරස්ස පරකිත්තු උපකරණං ගාමගතං වා අරඤ්‍යගතං වා තං අදින්නම් තෙය සංකාතං ආදාතා හෝති. තමන්ට පිළි නොගැන්නූ බාර නොදුන් තමන් සතු නොවන තමන් හරිහම්ම කර නොගත් දෙයක් අනුන් සතු දෙයක් අදින්න ආදාන. අදින්න කියන්නේ නොදුන් දේ, ආදාන කියන්නේ උපාදානය කර ගැනීම. ඒක නිසා නොදුන් දෙයක් උපාදානය කර ගැනීම තමයි අදින්නාදාන හෝති. පරස්ස පරචිත්ත උපකරණ තමන් සතු නොවන අනුන් සතු වන යමක් හොරකම් කිරීම, හොර සිටින් වැරදි චේතනාවකින් ගැනීම තමා මේක. ඊට පස්සේ තුන්වෙනි එක කාමේසු මිච්ඡාචාරීකෝ පන හෝති යාතා මාතුරක්කිතා පීතුරක්කිතා මාතා පීතුරක්කිතා බාතුරක්කිතා බගින්රක්කිතා ඥාතිරක්කිතා ගොත්තරක්කිතා ධම්මරක්කිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තම සෝ මාලාගුල පරික්කීති තාපි තතාරූපාසු චාරිත්තං ආපජ්ජිතා හෝති. යම් කිසි කාමෙහි වර්ධවාය සිටීම කියන්නේ යම් කෙනෙකුට දැන් මෙතන තමන් නීත්‍යානුකූලව තමන් විවාහ වූ කෙනෙකුට සමග මේ මෙතන එක කාමේසු මිත්‍යාචාරයට අයිති වෙන්නේ නැහැ. හැබැයි ඒක අර අබ්‍රහ්මචාරී කියන තත්වයට වැටෙනවා. නමුත් මෙතන අර මව රකින්න, පියා රකින්න, සහෝදරයා රකින්න, සස්සාමික වූ මේ කෙනෙක් එක අර අනාචාරයේ හැසිරීම තමයි මේ කාමයේහි වර්ධවාය හැසිරීම හැටියට අරගෙන වැටිලා තියෙන්නේ. මේවා තමයි අකුසල ධර්මයේ වඩා වර්ධනය වෙන කුසල ධර්මයේ පරිහානියට පත් වෙන හිත කිලුට වෙන අර කාය සමාචාර. මේවා පිරිසිදු කරගන්න ඕනේ. මේවා අත්තරින්න ඕනේ. මේවන් වැළකෙන්න ඕන. මේවා ප්‍රහාණය කරන්න. ඊළඟට අනිත් පැත්ත විග්‍රහ කරනවා. කතන් රූපම් බන්තේ කාය සමාචාරං සේවතෝ අකුසලා ධම්මා පරිහායಂತಿ කුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ. දැන් ඉස්සෙල්ලා කිව්වේ පානාතිපාටි හෝති. දැන් දෙවෙනි පැත්ත කියනවා පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති. කාමේ සුමිච්චාචාරම් පහය කාමේ සුමිච්චාචාරා පටිවිරතෝ හෝති. මේ වගේ මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. පිසුනාවාචම් පහය පිසුනාවාචා පටිවිරතෝ හෝති. ඒ වගේම සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති. මෙතන දැන් මේ සරියුත් හාමුදුරුවෝ මේ විග්‍රහය කරන්නේ බුදුහාමුදුරුවෝම කරපු විග්‍රහයක්. දැන් මෙතන තියෙන්නේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. මෙතන තියෙනවා අර පංච සීල ප්‍රතිපදාවම. ඒ කියන්නේ සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය කියන පංච සීල ප්‍රතිපදාවම මෙතන තියෙනවා. ඒ පංච සීල ප්‍රතිපදාවම කුසලය වඩා වර්ධනය වෙනවා, අකුසලය පරිහානියටපත් වෙනවා, හිත පැහැදෙනවා, හිත පිරිසිදු වෙනවා. අර කාය සමාචාරං පාහං කියන தত্ত্বය. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතන තියෙන්නේ විරමණය වේරමණී පමණක් නෙමෙයි. පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති කියන එක පානාතිපාතා වේරමණී කියන එකට වඩා හුඟක් වෙනස් බලවත්. හැබැයි මේක සමාදන් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. මේක අදිෂ්ඨාන කරගෙන හිතේ පාත්වාගත යුතු සංවරත්වයට උපකාර වන දෙයක්. ඉතින් ඒක නිසා මේ දෙකේ වෙනසක් තියෙන බව හොඳට තේරුම් ගන්න ඕන. දැන් පානාතිපාතා වේරමණී කියන්නේ විරමණී කියන්නේ වැළකීම, වෙන්වීම. දැන් අපි පණ ඇති සතෙකුට කරදර කිරීම නොකිරීම වෙන්වීම අපාය යනවට බයේ කරනවා. ඒ නිසා අපාය යනවට බයේ තමයි අපි අර වේරමණී සීලය සමාදන් වෙන්නේ. එහෙමත් නැත්නම් ඒ දිව්‍ය ලෝකෙ යන්න කැමැත්තෙන්, හොඳ තැනකට යන්න කැමැත්තෙන්, යහපත් තැනකට යන්න කැමැත්තෙන්, සැප ලබන්න කැමැත්තෙන් තමයි මේ වේරමණී සීලය සමාදන් වෙන්නේ. නමුත් මේක මෙතන ඊට වඩා හුඟක් වෙනස්. දැන් මෙතන පැහැදිලිව කියලා තියෙනවා ඉද බන්තේ ඒකච්චෝ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන භූත හිතානුකම්පී විහරති. සබ්බ පාන භූත හිතානුකම්පී විහරති. දැන් මේක බුදුහාමුදුරුවෝ මේ කාරණය පිළිබඳව එක්තරා තැනකදී උදාහරණයකුත් කිව්වා. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුවෝ එන්න ඉස්සෙල්ලත් බුදු එන්න ඉස්සෙල්ලත් බොහෝ මිනිස්සු සිල් සමාදන් වුණා. මහාමායා දේවියත් මේ අෂ්ටාංගික සීලෙම සමාදන් වෙලා හිටියා. ඔසත්තුමා, ඔසත් කුමාරයා අර දරුගබක් හැටියට. නමුත් ඒක ඒ නිසා මේ සමාදන් වන සීලය බුදුහාමුදුරුවන්ගේ සීලයක් නෙමේ. නමුත් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේක වෙනස් කළා. අර තිබිච්ච සම්මතය සම්ප්‍රදාය සහ මුලින්ම වෙනස් කළා. පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති. කාමේ සුමිච්චාචාරම් පහය කාමේ සුමිච්චාචාරා පටිවිරතෝ හෝති. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. මේ වගේ මේ සියලු සිල්පද වෙනස් කළා. මෙතන මේ වෙනස් කිරීම පටිවිරතෝ හෝති කියන එකේ තියෙනවා සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය කියන පංච සීල ප්‍රතිපදාවක්. මේවා සමාදන් වෙන්න පුළුවන් දේවල් නෙමේ. මේවා අදිෂ්ඨානයක් ඇතුළ සීලේ පටිට්ඨාය. මේක අදිෂ්ඨානයකින් සීලේ පිහිටා සංවරත්වයට පත්විය යුතු දෙයක්. දැන් මෙතන මේ එක සිල්පදයක් ගත්තොත් මේක වෙනස අපි දැන් හිටමු පානාතිපාතා වේරමණී සමාදන් වුණා කියලා යම් කෙනෙක්. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලෙම දැන් මෙහෙම මිනිස්සු සිල් සමාදන් වෙනවා. එක්තරා උපාසක මහත්තයෙක් මේ ඇවිල්ලා සිල් සමාදන් වෙලා බුදුහාමුදුරුවෝ හිටිය තැන කාලය ගත කරලා ඊට පස්සේ දවල් කෑමට තමන්ගේ ගෙදෙට්ට යනවා. ගෙදෙට්ට යන්න ඕන ලොකු කැලයක් මැදින්. මේ කැලේ මැදින් යනකොට වලක්ක වැටිලා හිටියා මුවෙක් පැටියෙක්. මුව පැටියෙක් ඌට ගොඩ එන්න බැරුව මුව පැටියෙක් වලක වැටිලා හිටියා. දැන් මේ උපාසක මහත්තයා දැක්කා මේ මුව පැටියව අර වලක වලට වැටිලා ඉන්නවා. එක පාට මතක් වුණා, ශහ් මම අද අර පානාතිපාතා වේරමණී සික්ඛාපදය සමාදන් වෙලා මං අර පණ ඇති සතුන් මරණයටපත් කිරීමෙන් වැළකීමට පොරොන්දුවක් වෙලා තියෙනවා. ඒක හින්දා අර මුව පැටිය දිහා බැලුවවත් නෑ. හැබැයි දැක්කා මේ වැටිලා ඉන්නවා, ගියා යන්න. සිල් සමාදන් වෙලා නොහිටියනම් හොඳයි කියලා හිතුණා, නමුත් ගියා යන්න. ඒක නිසා අර මරණයටපත් කිරීමෙන් ලතාව මරණයෙන් වැළැක්වුණා වේරමණී. ඒක තමයි ඒ බිරමණය වේරමණී කියන සිල්පදයේ සමාදන්. නමුත් බැරි වෙලාවත් මේ පුද්ගලයා පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති කියන එක තේරුම් අරගෙන මේ සිල් සීලේ පිහිටා සිටියා නම් ඒ පුද්ගලයා අර සබ්බපාන භූත හිතානුකම්පී හෝති මේ වැටිලා හිටිය මුව පැටියවත් ගොඩ අරගෙන උගේ ජීවිතයත් බේරලා ඌටත් දයානුකම්පීව ඌටත් අවශ්‍ය ප්‍රතිකර්මයක් ප්‍රතිකාරයක් කරලා උගේ ජීවිතයත් තමන්ගේ ජීවිතය හා සමානව බේරලා ඉවත් කළා. සබ්බපාන භූත හිතාය අනුකම්පී හෝති. මේක තමයි දෙකේ වෙනස. ඉතින් ඒක නිසා මෙතන මේ සීලේ පිහිටා සිටීමත් සිල් සමාදන් වීමත් දෙකක් බව, යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං කියලා බුදුහාමුදුරුවෝ විග්‍රහයක් කළා. මේ සිල්පද 10ටම මෙතන 10ම තියෙනවා. කාය සමාචාරම් පහං, වචී සමාචාරම් පහං, මනෝ සමාචාරම් පහං හැටියට දස අකුසලය දස කුසලය විග්‍රහ කරලා තියෙනවා. මේ 10ම මේ කුසලය වඩා වර්ධනය වෙන අකුසලය පරිහානියටපත් වෙනවා නම් එතෙන්දී අර සංවර සීලේ, චේතනා සීලේ, ප්‍රාණ සීලේ, වේරමණී සීලේ, අවිතීක්කම සීලේ කියන පංචශීල ප්‍රතිපදාවම පූර්ණ වෙන පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා මේ තුනේම තියෙන්නේ මේක බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේක තමයි ද්වතාවය. එතකොට මේ ද්වතාවය හරියටම තේරුම් ගන්න ඕන අර අකුසලය හිතෙන් යටපත් වෙන ප්‍රහාණයටපත් වෙන කුසලය වඩා වර්ධනය වෙන දෙපැත්ත තමයි අස්සපස්ස ආනපාන සේවිතබ්බා සේවිතබ්බා. ඒ අනුව තමයි අර කාය සමාචාරං පාහං කියන තත්වයට හිත පිරිසිදු වෙන්නේ, නිවනට උපකාර වන ආකාරයට. ඒ වගේම ඊළඟට වචී සමාචාරම් පාහන් මේ විග්‍රහ කරනවා. ඉදබන්තේ ඒකච්චෝ මුසාවාදී හෝති, පරුසාවාචා හෝති, පිසුනාවාචී වාචා හෝති, සම්පප්පලාපා හෝති. මේක අර මේ වචනයෙන් කළ හැකි පව්කම් හතර තමා, අකුසල් හතර තමා මුසාවාදය, පරුසාවාචය, පිසුනාවාචය, සම්පප්පලාපය. මේකේ විග්‍රහයක් කරලා තියෙනවා මුසාවාදී හෝති හැටියට. මේ මුසාවාදය මේ අකුසලයේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා, පරිසාගතවා, ඥාතිමත්ත ගතවා, පුගමජ්ජාත ගතවා, රාජකුල මජ්ජ ගතවා, අභිනීතෝ සක්කී පුට්ටෝ. යම් කිසි කෙනෙක් පිරිසක් මැද, ඥාතීන් පිරිසක් මැද, රාජ සභාවක් මැද, යම් කිසි ප්‍රභූවරුන් මැද, මේ ආකාරයේ යම් කිසි කෙනෙක් මැද වැරදි විදිහට මේක ජානාමි ජානංවා ආහං න ජානාමි අපස්සංවා ආහං පස්සාමි පස්සංවා ආහනං න පස්සාමි. ඒ අනුව අත්ථ හේතුවා පර හේතුවා සම්පජාන මුසාභාසිතා හෝති. තමන්ගේ ලාභය සඳහා හෝ අනුන්ට ලැබෙන ලාභය නැතිකිරීම හෝ එමනනම් තමන් ආත්මාර්ථකාමීව හෝ තමන්ට ලාභයක් වාසියක් පහපසුවක් ලබා ගැනීම සඳහා හෝ සම්පජාන මුසාභාසිතා හෝත් සං රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සං ප්‍රජනනය වෙන ආකාරයට මුසා භාසිතා වැරදි දේ ප්‍රකාශ කිරීම තමා මේ මුසාවාදී එවගම පරුසාවාචා පිසුනාවාචා මේ අකුසලයට හේතු වෙන දේවල් විග්‍රහ කරලා තියෙනවා. එනිසා යම් ආකාරයකට මේ වැරදි වචන කීමෙන් අකුසලය වඩා වර්ධනය වෙනවා නම් හිත කිලුටු වෙනවා නම් කුසලය පරිහානියටපත් වෙනවා නම් ඒව තමා මේ හතරට අයිති වෙන්නේ මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්පප්පලාපා. ඒකෙම අනිත් පැත්ත විග්‍රහ කරලා තියෙනවා ඉදමන්තේ ඒකච්චෝ මුසාවාදම් පහය මුසාවාදා පටිවිදතෝ හෝති සභාගතව පරිචාගතව ඒ සියලු දේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා කුසලය වඩා වර්ධනය වෙනවා නම් අකුසලය පරිහානියටපත් වෙනවා නම් වචනයක් කතාවක් කීමන් නිසා ඒක එකෙන් වැළකී ඉන්නවා නම් මුසාවාදෙන් ඒක නිසා ඒක නිවනට උපකාර වෙනවා. ඒක කුසලය වඩා වර්ධනය වෙනවා අකුසලය පරිහානියටපත් වෙනවා මේ දෙපැත්තම වෙන්න ඕන. ඒකයි මේකේ න්‍යාය නියතිය. අකුසලය පරිහානියටපත් වෙන්න ඕන කුසලය වඩා වර්ධනය වෙන්න ඕන තමන් ඔය දෙපැත්ත අර වැරදි දෙයින් වැළකී නිවැරදි දෙය භාවිතයට ගන්න ඕන. ඉතින් ඒ දෙකම තේරුම් ගත්තේ නැත්නම් ආනපාන සති සමාධියේ පීඩා කටයුතු කරන්නට බෑ. ඊළඟට මනෝ සමාජාරම් පහන් ඒ දෙපැත්තක් දුවිදේ නම් විග්‍රහ කළා. මේ මනසෙන් කරන දේවල් එතෙන්දි තුනක් තමා මේ සිල්පද හැටියට තියෙන්නේ. ඒකච්චෝ අභිජ්ජාලූ හෝති. අභිජ්ජා කියන්නේ අර ඉච්ච අභි ඉච්ච දැඩි ආශාව දැඩි කැමැත්ත දැඩි ලෝභයෙන් කටයුතු කිරීම අභි ඉච්ච අභිජ්ජාලූ හෝති. ව්‍යාපන්න චිත්තෝ කෝපන හෝති. ව්‍යාපාදේ කියන්නේ වැය වෙන පැත්ත දෙවෙනි වේශය තරහ වෛරය ක්‍රෝධේ ඊර්ෂ්‍යාව කියන පැත්ත ව්‍යාපන්න චිත්තෝ කෝ හෝති. පදුට්ටමන සංකප්පෝ අර කෙලෙස් සහිත වූ විහෙන්තා වූ අනුන්ව තලාපිලා අනුන්ට කරදර බාධක ඇති කරන ආකාරයේ කටයුතු කිරීම පදුට්ටමන සංකප්පෝ. ඒක නිසා අභිජ්ජා ව්‍යාපාද විහිංසා කියන තුනමයි අභිජ්ජා ව්‍යාපාද පදුට්ටමන සංකප්ප හැටියට මේ දසහකුසලයට අයිති වෙන මනසෙන් කරන ක්‍රියාකාරකම් තුනක් විග්‍රහ කළා. ඒකේ අනිත් පැත්ත අභිජ්ජා වෙනුවට අනභිජ්ජාලූ හෝති. ව්‍යාපන්න චිත්තය හැටියට වෙනුවට අභ්‍යාපන්න චිත්තෝ හෝති. පදුට්ටමන සංකප්ප වෙනුවට අපදුට්ට මන සංකප්පෝ කියන තුන තියෙන්නේ. මේ අනුව මේ දස අකුසලයක් දස කුසලයක් දෙකම මේ විග්‍රහයක් කළා. ඊට පස්සේ මේ අවසාන වශයෙන් මනසින් කරන වැරදි තුන ව්‍යාපාදය අභිජ්ජා ව්‍යාපාද විහිංසා කියන තුන නැවත හතරකට බෙදලා චිත්තූපපාදං සංඥාපටිලාභං පහන් ඒ වගේම දිට්ඨි පටිලාභං අත්ථභාව පටිලාභං හැටියට නැවත විග්‍රහ කළා. දැන් තේරෙනවා මේ මනසෙන් කරන වැරදි කළ හැකි වැරදි අර වචනයෙන් ක්‍රියාවෙන් කරන වැරදි වලට වඩා සිය දහස් ගුණයකින් බලවත්. ඒකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ චිත්තූපපාදම් පහන් සංඥා පටිලාභම් පහන් දිට්ඨි පටිලාභම් පහන් අත්ථභාව පටිලාභම් මේකත් එකින් එකම විග්‍රහ කරලා තියෙනවා. මේ විග්‍රහ කරපු හැම පැත්තෙනකදීම අභිජ්ජා ව්‍යාපාද විහිංසා තමයි තුන දෙපැත්තට විග්‍රහ කරලා තියෙන්නේ. අභිජ්ජාන අභිජ්ජා ව්‍යාපාද අව්‍යාපාද විහිංසා අවිහිංසා හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට සංඥාපටිලාභම් පහන් කියන එකෙත් දැන් මෙතෙන්දි සංඥාපටිලාභම් පහන් කියන එකත් අර ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණුවන සංඥා තියෙනවා. දැන් ඇහැට රූප සංඥා, කනට ශබ්ද රූප සංඥා, නාසයට ගන්ධ රූප සංඥා, දිවට රස රූප සංඥා, එවගේම කයට පහස පොට්ටබ්බ රූප සංඥා, මනසට ධම්ම රූප සංඥා. මේ හයටම එන සංඥා දෙපැත්තක් තියෙනවා. ආශ්‍රය කළ යුතු සංඥාවක් තියෙනවා, කුසලයේ වඩාවර්ධනය වෙන, අකුසලයේ ප්‍රහාණය වෙන. ආශ්‍රය නොකළ යුතු සංඥාවක් තියෙනවා, අකුසලයේ වඩාවර්ධනය වෙන, කුසලය පරිණතයට පත් වෙන. දැන් මේ සංඥා පටිලාභම් පාහම් භික්කවේ දුයිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි කියන එක අද වන විට ඉතාමත්ම වැදගත් ධර්මතාවයක් බව තේරුම් ගන්න ඕන. මේකට හේතුව මේ සංඥා පටිලාභම් පාහම් දුයිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. දැන් ඔය සමහර මේ පුද්ගලයෝ භාවනා මධ්‍යස්ථානවල කර්මස්ථාන දෙන, භාවනා කරන, භාවනා උගන්වන බොහෝ දෙනෙක් පොත්පා ලියලා තියෙනවා සංඥා නිරෝධය නිවනයි කියලා. දැන් මේ සංඥා නිරෝධය නිවනයි කියන එක සහ මුලින්ම බුද්ධ දේශනාවට විරුද්ධයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ යම් යම් ඇහැට ලැබෙන රූප සංඥා, කනට ලැබෙන ශබ්ද සංඥා, නාසයට දිවට කයට මනට ලැබෙන සංඥා නිවනට උපකාර වන දේවල් තියෙනවා. කුසලය වඩා වර්ධනය වෙන, අකුසලය පරිහානියට පත් වෙන. දැන් මේ පින්වතුන් මේ ධර්මය බණ අහනවා. මේ අර කනට ලැබෙන ශබ්ද සංඥාවක්. මේ සංඥාව ලබාගෙන මේක ආශ්‍රය කිරීමෙන් තමන්ගේ අර හිත පැහැදෙනවා. පාහං ඒ අනුව මේක අත්හැරියොත්, මේක භාවිතා නොකළොත් මොකද වෙන්නේ? එන සියලු සංඥා අත්හැරීම නිවන නෙමේ. දැන් ඔය සියලු භාවනා මධ්‍යස්ථානවල, ඔය ප්‍රාණයාම් භාවනා මධ්‍යස්ථානවල අර එන රූපය රූපයක් රූපයක් රූපයක්, වේදනාවක් වේදනාවක් වේදනාවක්, සංඥාවක් සංඥාවක් කී කියා එන සියලුම රූප වේදනා සංඥා සංකාර පහම ඉවත් කළා අසඤ්ඤ තත්වයට හිතපත් කරගන්නට උපකාරවන කර්මස්ථාන මේ භාවනා මධ්‍යස්ථාන වලට ගිය ඔය උපාසකම්මල දන්නව ඇති, මාතෘත් දන්නව ඇති. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මය මේ ඇහැ කන කරන්න ඕන, එහෙමනම් සංඥා නොවෙන්න. කන බීරි කරන්න ඕන, ඒක නෙමේ සංඥා නිරෝධය කියන්නේ. මෙතන බුද්ධ දේශනාවේ කිසි තැනක කොහේවත් සංඥා නිරෝධයක් ගැන කතා කරලා නැහැ. කතා කරලා තියෙන්නේ, පැහැදිලි කරලා තියෙන්නේ සංඥා වේදිත නිරෝධයක්. මේක මහාවේදල්ල සූත්‍රයේ, චූලවේදල්ල සූත්‍රයේ අර විසාකා ධම්මදින්නට, ධම්මදින්නට රණිය විසාකාට මේක පැහැදිලි කළා. මෙතන තියෙන්නේ මේක තේරුම් නොගත්තේ අර මාගදී භාෂාව කන පිට ගහගෙන නිසා. මේක අර සංඥා නිරෝධයේ නිවනයි කියලා අර ඉස්සර හිටියා මේ නක්කවර්ති කුල්ලරත්න කියලා මහත්තය, දැන් නම් මහන වෙලා පොතකුත් කියලා මිනිසුන්ව අමාරුවේ දාලා භාවනා මධ්‍යස්ථානත් පාත්තගෙන මිනිසුන්ව අසංඥතරයට පත් කළා. මේක කියන්න ඕන නම්ින්ම මොකෝ නැත්නම් මේක වරද තේරුම් ගන්න, මේක භයානක ටිකම තේරුම් ගන්න. ඉතින් ඒක නිසා කිසි තැනක බුද්ධ දේශනාවේ නැ සංඥා නිරෝධය තියෙන්නේ, සංඥා වේදිත නිරෝධය. සංඥාව නිසා ලැබෙනවා නම් යම් වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් එන්නේ. වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය නිරෝධ කරනවා මිසක සංඥාව නිරෝධ කරලා හරියන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ නිරෝධ කළ යුත්තේ අර වේදනාව, වේගය, ආවේගය, චිත්තාවේගය, අර ආනපාන සති සමාධිය, කායේ කාය අනුපස්සනා කිරීමෙන් කරන්නේ. ඔන්නය වේගය වේදනාවා වේගය නිරෝධ කිරීමයි. ඒ මිසක් මේ ඇහැ නිරෝධ කිරීමක්, කන නිරෝධ කිරීමක්, නාසය දිවකය මන නිරෝධ කිරීමක් බුද්ධ දේශනාවට ගැලපෙන දෙයක් නෙමෙයි. ඒක යම් යම් ප්‍රාණයාම ක්‍රමවල තියෙන්න පුළුවන් තිබුණා. ඉතින් ඒක නිසා මේ හොඳටම තේරුම් ගන්න ඕන මේ සංඥා පටිලාභම් පාහම් භික්කවේ දුයිදේනං වදාමි කියපු මේ න්‍යාය, මේ නියතිය, මේ ධර්මතාවය තේරුම් නොගත්තොත් අපිට මේ ඇහැ කන නාසය දිවකය මනට ලැබෙන සංඥා යහපත් නම් ඒවා අපි භාවිතයට ගත යුතුයි. කුසලය වඩා වර්ධනය වෙනවා, කුසලය පරිහානියට පත් වෙනවා, හිත පිරිසිදු වෙනවා. ඒ වගේම ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන අර යම් යම් සංඥා, අර වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් අලුතෙන් උපදිනවා නම් අන්න ඒවා තෝරාගෙන ඒවා ප්‍රහාණය කළා, අස් කළා, අයින් කළා ඉවත් විය යුතුයි. ඒ වෙනුවට නිවෙන මිදෙන විමුක්තියට උපකාර වන යහපත් දේ භාවිතයට ගත යුතුයි. මේක ආන පාන. මේ ආනපාන තේරුම් ගන්න බැරි වුණොත් එතන නිවනක් නැහැ. කිසිසේත්ම බුද්ධ දේශනාවේ සංඥා නිරෝධයක් කොතනකවත් කියලා නැහැ. නිරෝධ කළ යුත්තේ වේදිත වේදනාව. එමනනම් අවේදිත තත්වයට හිත පත් කරගත යුතුයි. මේක සංඥාව නිසා උපදින වේගය වේදනාවයි නිරෝධ කළ යුත්තේ. මේක අවධාරණයෙන් තේරුම් ගත්තේ නැත්නම් මේ ආනපාන සති සමාධියේ පිහිටලා මේ කායේ කාය අනුපස්සනා කරන්න බෑ. වේදනාසු වේදනා අනුපස්සනා කරන්න විශේෂයෙන්ම බෑ. මේක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා සංඥා පටිලාභං දුයිදේනං අදාමි සේවිතා සේවය කළ යුතු සංඥා තියෙනවා හැම එකේම. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් මේ හයටම ලැබෙන ඒවා විතරක්, ඒ වැරදිදේ විතරක් අයින් කරලා නිවැරදිදේ භාවිතයට අරගෙන දෙපැත්තෙන්ම පිරිසිදු කරගන්නට තේරුම් ගත යුතුයි. ඊළඟට දිට්ඨි පටිලාභම් පාහම් භික්කවේ දුයිදේනං වදාමි මේ දැක්ම දෘෂ්ටියත්. මේක මහා චත්තාරීසක සූත්‍රයේ තියෙන දිට්ඨි විග්‍රහයම මේකෙත් විග්‍රහ කරලා තියෙනවා. අර මිත්‍යා දෘෂ්ටිය අර අක්කන සූත්‍රයේත් මේක විග්‍රහ කළා. ඒ අනුව පුද්ගලයෙක් තුළ මේ පැවැත්ම තුළ මිත්‍යා දෘෂ්ටියට හේතු වෙන දේවල් න සේවිතබ්බා, සම්මා දිට්ඨියට හේතු වෙන දේවල් සේවිතබ්බා. ඒ නිසා බොහෝ පෘථග්ජන පුද්ගලයෝ මේ අකුසල ධර්මයේ වඩා වර්ධනය කරගන්නෙත්, කුසල ධර්මයේ පරිහානියට පත් කරගන්නෙත් මේ දැක්ම දෘෂ්ටිය ආකල්පය නිවැරදි කරගන්න, නිවනට උපකාර වන ආකාරයට පිරිසිදු කරගන්න දන්නේ නැති නිසා. ඉතින් ඒක නිසා මේ අන්ත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. බෞද්ධය වුණත් බුද්ධාගම් කාරයෝ වුණත් ආගමේ උප්පැන්න සාතිකයේ තිබුණට ඒ පුද්ගලයෝ නියත මිත්‍යා දෘෂ්ටිකයෝ වෙනවා. ඒ පුද්ගලයෝ මව නැත, පියා නැත, එලවක් නැත, මෙලවක් නැත, කළ දේ පල විපාක නැත, පින් නැත, පව් නැත, කුසලයක් නැත, අකුසලයක් නැත, මේ වගේ මේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය තේරුම් නොගත්තොත් බොහෝ මිනිස්සු උප්පැන්න සාතිකයේ බෞද්ධ වුණාට ඔය කරන කියන හිතන දේවල් බැලුවාම 90%ක්ම බෞද්ධයෝ කියලා තියෙන මිනිස්සුත් මේ නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන අය. එනිසා මේ දිට්ටි පටිලාභම් පාහම් මේ දැක්ම දෘෂ්ටි ආකල්පයත් දෙආකාරයකින්ම පිරිසිදු කරගත යුතුයි. සේවිතබ්බම්පි අසේවි තබ්බම්පි මේ දෙපැත්තම තේරුම් ගන්න ඕන. ඊළඟට අවසානික අත්තභාව පටිලාභම් පාහම් භික්කවේ දුයිදේනං වදාමි. අත්තභාව පටිලාභම් කියන්නේ අර මමත්වයෙන් මඤ්ඤතාවයෙන් මගේ ඒතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති කියලා යමක් උපාදානය කර ගැනීම අත්තභාව පටිලාභම්. මේකත් දෙපැත්තක් තියෙනවා. කතන් රූපම්බන්තේ අත්තභාව පටිලාභම් සේවතෝ අකුසලා ධම්මා අභිවණ්ඩಂತಿ කුසලා ධම්මා පරියායන්ති. මේකත් අර කතාවමයි කිව්වේ අභ්‍යාපජ්ජ සබ්භ්‍යාපජ්ජ කියලා දෙකක් තියෙනවා. සබ්භ්‍යාපජ්ජ කියන්නේ සම්පූර්ණයෙන්ම ව්‍යාපාදයට ගැටි වෙන අයිති වෙන අභිනිබ්බත්තයතු අපරිනිට්ඨිත භාවය අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරියායන්ති. එනිසා අර මමත්වය තම්මතාවය මගේ මම කියන අන්තවාදී අන්තගාමී තත්ත්වයට පත්වීම තමයි අත්භාව පටිලාභය. එකෙන් අයින් වෙන්න ඕන. එකෙන් අයින් වීම අනුව ඒ පුද්ගලයාට අර දෙපැත්ත දෝතාවේ තේරුම් අරගෙන තංච අඤ්ඤමඤ්ඤං අත්භාව පටිලාභං ති ඉති යන්තං උත්තං භගවතා ඉදමෙතං පටිච්චුත්තං. මේ ආකාරයට සරියුත්තාමුදුරෝ මේ කරුණු හතම මේ දෙපැත්ත කුසලයේ වඩා වර්ධනය කර ගැනීමටත් අකුසලයේ පරිහානියටපත් කර ගැනීමටත් හිත මේ අනුව පිරිසිදු කර ගැනීමටත් මේ දෙපැත්තක් උපකාර වන බව ආනපාන ආස්වස්ස සේවිතබ්බා ධර්මතාවය විග්‍රහ කළා. දස අකුසල් කුසල් කියන මේ කරුණු 10 අරගෙන ඒ ගමන බුදුහාම ඒක නැවතුහාම සරියුත්තාම දරු මේ 10 කියලා සාදු සාදු සාරිපුත්ත සාදු කෝත්තං සාරිපුත්ත ඉමස්ස මයා සංකිට්ඨේන වාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස එවං විත්තරේන අත්තං අජානාසි. සාදු සාදු කියලා චරුත්තාම් දරන්නේ කිව්වා මම මේ පිළිබඳව විග්‍රහයක් විස්තරයක් කළා නම් මේ සරියුත්තාම් දරුව කියපු දෙයම තමයි ඒ ආකාරයෙන්ම තමයි මාත් කියන්නේ. ඒ නිසා මම කිව්වත් සරියුත්තාම් දරුව කිව්වත් මේ දෙකම අඩුවක් නැතුව මේ ආකාරයටම විග්‍රහ කළා කියලා සාදු සාදු කියලා අනුදැන වදාලා ඒක අනුමත කළා. කරලා මේ පිළිබඳව මේ කරුණ හත පිළිබඳව නැවත බුදුහාමුදුරුව පොඩි කෙටි විග්‍රහයක් ඒ අනුවම කළා. එහෙම කරලා ඒක අවසන් කළා. ඊළඟට 119 වෙනි ඡේදයේ තියෙනවා ඊගාව තවපිටු දෙකකට පස්සේ 119 ඡේදයේ තවත් මාත්‍රිකාවක් මේ ද්වතාවයට අදාළව ගත්තා. දැන් මෙතන ඉස්සෙල්ල ගත්තේ මේ දස අකුසලය සහ කුසලය. කුසලය වඩා වර්ධනය වෙන දේ සහ අකුසලය පරිහානියට පත් කර ගන්නා ද්වතාවේ. ඊළඟට ගත්තා චක්කු විඤ්ඤයං රූපං පාහං සාරිපුත්ත දුයිදේනං වදාමි. සෝත විඤ්ඤයං සද්දං පාහං සාරිපුත්ත දුයිදේනං වදාමි. ගාන විඤ්ඤයං ගන්ධං පාහං සාරිපුත්ත දුයිදේනං වදාමි. ජීවා විඤ්ඤයං රසං පාහං සාරිපුත්ත දුයිදේනං වදාමි. කාය විඤ්ඤයං පොට්ටබ්බං පාහං සාරිපුත්ත දුයිදේනං වදාමි. මනෝ විඤ්ඤයං ධම්මං පාහං සාරිපුත්ත දුයිදේනං වදාමි. ඒ කියන්නේ චක්කු සෝත ගාන ජීවහා කාය මනෝ කියන්නේ මේ දොරවල් 6. මේ දොරවල් 6න් ඇතුළට ගන්නා දේ දෙආකාරයි. දුයි දේ නම් වදාමි. ආශ්‍රය කළ යුතු දේකුත් තියෙනවා එහෙන් කනින් ආසෙන් දිවෙන් කයෙන් මනින්. බැහැර කළ යුතු දේකුත් තියෙනවා. ඒක තමයි ආනපාන. මේක මේ දෙපැත්තක්ම තියෙනවා. එමනම් නිවන් දකින්න ඇහැ කනනාසය දිවකය මන නිරෝධ කළ හරි යන්නේ නෑ. කන කර එහෙමනම් ඇහැ කන කරන්න ඕන, කන බීරි කරන්න ඕන. ඔය භාවනා මධ්‍යස්ථානවල අද මේ මිනිස්සු කියන හැටියට ඇහැ නිරෝධේ නිවනයි, කන නිරෝධේ නිවනයි, සංඥා නිරෝධේ නිවනයි මේ ආකාරයට කියන මේ සියලු දේ බොහොම අභව්‍ය වැරදි දේවල්. නිවනට කිසිසේත්ම ගැලපෙන්නේ නැති දේවල් තමයි මේක. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ඇහැ කන නාසය දිවකය මනට තමයි දොරල් 6ට අර ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ තේරුම් ගන්න ඕන. දෙපැත්තක් තියෙනවා. ඒ නිසා මේ දොරවල් 6 ඉන්ද්‍රිය 6 පාවිච්චි නොකර කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. මේ ඉන්ද්‍රිය 6 යම් කෙනෙක් වැරදි විදිහට පාවිච්චි කරනවා නම් තමයි රාසංවර. මේ ඉන්ද්‍රිය 6ම අසංවර විදිහට පාවිච්චි කළොත් එතන ඉන්ද්‍රිය ධර්මයන් නැහැ. ආයතන 6ක් හැටියට අහක යන කුණු එකතු කරගන්නා තැන් හය තමා ආයතන හය. ඔය ආගන්තුකයෙහි උපකිලිට්ටේන උපකිලිට්ටම්. ඒ තමාර අහක යන කුණු එකතු කරගන්න. දැන් අපි කල්පනා කරලා බලමුකෝ, කවුරුහරි මිනිහ පාර බැන බැන යනවා. තමන්ගේ කනට මේක ඇහෙනවා. මේක තමාර සෝත විඤ්ඤයං සද්දං පාහ. මේක අපි බැරි වෙලාවත් අර පාර යන මිනිහ බීගත් මිනිහෙක් වෙන්නේ නැති කාට හරි බැන බැන යනවා. තමන් මේකට වේගයක් වේදනාවක් ආවේගයක් ආවොත් මොකද වෙන්නේ? ගත්තොත් මොකද? තමන්ගේ හිත කිලුට වෙනවා. මේ කිලුට වුණොත් තමන් දන්නේම නැතුව තමන්ට ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ඇවිල්ලා කිලුට වෙලා නිවන ඇහෙනවා. අකුසලයේ වඩා වර්ධනය වෙනවා, කුසලයේ පරිහානියට පත් වෙනවා. මේ වගේ තමයි ඇහෙනුත් මේ පාර යනකොට ඔය රූපවාහිනී වල තියෙන ඔය ටෙලි නාට්‍ය බලලා ඔය ඇහෙන් ඔය කියන ඔය අනුරාගය අවසන් නොයෙක් දේවල් ඇහෙන් බලලා මොකද වෙන්නේ? මේ අහක යන කුණු ගොඩවල්, මේවා ඇත්තකුත් නැහැ, මේවා මායාවල්, මේවා බොරු කතා, නමුත් ප්‍රබන්ධ. නමුත් මේවැන් කොච්චර මිනිස්සු මේ ලංකාවේ ඉන්න අර මේ දුර්වල මනසක් තියෙන මිනිස්සු කොයි තරම් මේ චක්කු විඤ්ඤාණයන් පහන් මේක මේ රූප බල්ල අහක යන රූප බල්ල කොච්චර හිත කිලුටු කරගන්නවද කියලා කල්පනා කරලා බලන්න. ඒ වගේ තමයි ගාණ ජීවා කාය මනෝ මේ හයෙම මේ දෙපැත්තක් තියෙනවා. අපි ඇතුළට ගත යුතු දෙයක් තියෙනවා, ආනකල යුතු දෙයක් තියෙනවා, පිට කළ යුතු දෙයක් තියෙනවා, නොගත යුතු දෙයක් තියෙනවා. මේ දෙක තමයි, මේ දෙපැත්ත තමයි මේ නැවත සැරියුත් හාමුදුරුවොත් මේ දෙකම මේ ඉතාම ගැඹුරු විදිහට මේ දොරවල් හය පිළිබඳව මේ දෙපැත්ත විග්‍රහ කළා. මේක තවදුරටත් කාට හරි තවත් ගැඹුරින් බලා ගන්න ඕන නම් අර චතක්ක සූත්‍රයේ මේ පිළිබඳව ඉතාම පැහැදිලිව දිග විස්තරයක් මේ දොරවල් හයම පාලනය කරගන්න හැටි, සංවර කරගන්න හැටි, ශික්ෂණය කරගන්න හැටි, ඉන්ද්‍රිය හයක් බවට පත් කරගෙන අර අනුසෝතගාමී තත්ත්වයෙන් පටිසෝතගාමී තත්ත්වයට පත් වෙන හැටි විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දෙපැත්ත ද්වතාවයේ තේරුම් ගන්නා තාක්කල් මේ නිවනට උපකාර වන විදිහට අපිට මේ ඇහ කන නාසය දිවකය මන කියන ආයතන හය, දැන් මේක සලායතන සූත්‍රයේ, ඒ වගේම තව නොයෙකුත් සූත්‍රවල බුදුහාමුදුරුවෝ මේක මේ ආයතන විග්‍රහ කරලා තියෙනවා. මේකෙත් මේ විග්‍රහ කළේ මේ ආයතන නැතුව නිවන් දකින්නත් බෑ, පවත්වන්නත් බෑ. ආයතන අසංවර විදිහට වැරදි විදිහට පාවිච්චි කළොත් තමයි කුසලයේ පරිහානියට පත් වෙලා අකුසලයේ වඩා වර්ධනය වෙන්නේ. හරි විදිහට පාවිච්චි කළොත් සංවරව, ශික්ෂණව, ඉන්ද්‍රයන් බවට පත් වෙලා සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි පඤ්ඤා ඉන්ද්‍රිය මතු වෙනවා. ඒ අනුව මගඵල පූර්ණ වෙනවා. මේ අනුව මේකත් බුදුහාමුදුරුවෝ නැවත විග්‍රහ කළා. ඒක සරියුත් හාමුදුරුවෝත් විග්‍රහ කළා. ඊළඟට තවත් කාරණයක් නැවත, දැන් කාරණා දෙකයි, එකක් අර දස අකුසලයේ කුසලය, ඊළඟට මේ ආයතන හය ඉන්ද්‍රියහයක් බවට පත් කරගන්න හැටි. තුන්වැනි අවස්ථාව 121 වෙනි ඡේදයේ තියෙනවා. මේ සිව් පසය, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය මේ හතරත් දුවිදේනම් පදාමි. මේ හැම එකක්ම චීවරම් පාහං සාරිපුත්ත දුවිදේනම් වදාමි, සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. ඒ වගේම පිණ්ඩපාතම් පාහං සේනාසනම් පාහං ගාමං නිගමං පාහං කියන්නේ ඒ සිව්පසය පරිහරණය කිරීමෙන් දෙපැත්තක් තියෙනවා. දැන් මේ සිව්පසය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිනාන ප්‍රත්‍ය නැතුව මේ කය පවත්වාගෙන යන්න බෑ දවසක්වත්. මේ කය පවත්වාගෙන නොගියොත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ මගපණ ලැබලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගෙන නිවන් දකින්නට බෑ. ඒක නිසා මේ කය පවත්වාගෙන යන්නට අවශ්‍ය සිව්පසය ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් අනිවාර්යෙන් ගත යුතුයි, පාවිච්චි කළ යුතුයි, භාවිතයට ගත යුතුයි. නමුත් මේ සිව්පසය චීවර පිණ්ඩපාත සේනාසන විලාන ප්‍රත්‍ය භාවිතා කරනකොට පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුතුව භාවිතා කළ යුතුයි. එමනනම් ඒ භාවිතා කරන්නට පෙරම අපි හිතමුකෝ පිණ්ඩපාතේ බෙදුවා කියලා. පිණ්ඩපාතේ බෙදූ ගමම්ම අපි ඒ ණයෙන් ඒ මොහොතෙම මිදිලා පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ප්‍රත්‍යවේක්ෂා කළා. ඒ දානය පිළිගන්නූ අයට බෙදූ අයට පින් දීලා පින් පවරලා ණයෙන් මිදී නිදහස් වෙලා ඒ දානමය පින් අර ආහාර දානය වැළඳිය යුතුයි. ඒ වගේම චීවර හෝ සේනාසන කිලාන ප්‍රත්‍ය මේ සියලු දේ අපි භාවිතා කළ යුතුයි. මතඤ්ඤුතාව ආහාරයේ මතඤ්ඤුතාව ඇතුව දැනගෙන ණය නොයන ආකාරයට. ඒක තමයි දෙපැත්ත. ඉතින් ඒක නිසා මේ චීවර පිණ්ඩපාත සේනාසන නැතුව කිසි කෙනෙකුට ජීවත් වෙන්න බෑ. පැවිද්දෙකුට හෝ ගිහියෙකුට හෝ ගිහියෙක් වුණත් අපි කල්පනා කරන්න ඕන දැන් මහත්තයාට කෑම උයලා දෙනවා. මේ මහත්තයා වෙන්න පුළුවන් කඩෙන් ගෙනල්ලා දුන්නේ හරි හම්බ කරලා තිබ්බේ. නමුත් නෝනා උයලා දුන්නා. ඉතින් මහත්තයා මේ ආහාර ගන්න වෙලාවේ යම් ආකාරයකට ඒ උයලා සකස් කරලා කන්න පුළුවන් විදියට ප්‍රණීත විදියට මේක සකස් කරලා දීම පිළිබඳව යම් ආකාරයක අර ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් පටිසංකායන මනසිකාරයෙන් ණය ගවන්නට ඒ මෙනෙහි කළ යුතුයි. මේක කර යුතුයි ණය එවලෙම ගෙවන්න. ඒ වගේම නෝනා නෙමේ හම්බ කළේ අර ගෙනත් දුන්න අයටත් ඒ පින් දීලා ඒ අයටත් අර කරපු දෙයට ණය ගෙවෙන ආකාරයට ණයෙන් මිදී නිදහස් වීමට තමයි විනය ලෝකේ. ඉතින් ඒක නිසා සෑම අවස්ථාවකම තමන් මේ පරිහරණය කරන දේ ඇඳුම් ආහාර පාන නිවාස බේතේ මේ සියලු දේ ණය නොයන ආකාරයට භාවිතා කරොත් පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළොත් එව ඒ මොහොතෙම ණයෙන් මිදී නිදහස් වෙනවා. මේක අර දෙපැත්ත තේරුම් ගත යුතුයි. මේකත් දුයි දේ නම් වදා මේක වැරදි විදිහට පාවිච්චි කළොත් අකුසලයේ වඩා වර්ධනය වෙනවා. හරි විදිහට නිවැරදි විදිහට අර කෙලෙස් රහිත නොවි කන් පාවිච්චි කරනවා නම් ණයෙන් මිදී නිදහස් වෙලා පාවිච්චි කරනවා නම් ඒ අනුව අර කුසලයේ වඩා වර්ධනය වෙනවා, අකුසලයේ පරිහානියට පත් වෙනවා. ඉතින් ඒ අනුව මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ හැම තැනකම තියෙන්නේ කෙනෙකුට දවසේ පැය 24ක් තුල ජීවත් වෙන අවස්ථාවේ මේ ආන පාන අස්ස පස්ස සේවිතබ්බා අසේවිතබ්බා කරණීය අකරණීය නිවැරදිව කරන්නට අවශ්‍ය සියලු දේවල් දෙපැත්ත තේරුම් කරලා පැහැදිලි කරලා පිරිසිදුව දීලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සේවිතබ්බා අසේවිතබ්බා මූල ධර්මය තමයි ධම්ම න්‍යාය ධර්ම තියරි එක. මේ තියරි එක දැනගත්තේ නැත්නම් අර කුසලය වඩා වර්ධනය වෙන ආකාරයත් අකුසලය පරිහානියට පත් වෙන ආකාරයත් කෙනෙකුට තේරුම් ගන්න බෑ. ඒ නිසා අපි දෛනිකව මේ ආනපාන සති සමාධියේහි පීඨා බව උදුරා දමන්නට කටයුතු කරනවා නම් බව උදුරා දැමීම තමයි අර කුසලස්ස උපසම්පදා වීමෙන් වෙන්නේ. ඒ නිසා කුණු මුල් තුන උදුරා දැමීම තමයි බව උදුරා දැමීම. කුසල වඩා වර්ධනය වෙනවා කියන්නේ කුණු මුල් තුන, කෙලෙස් මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල හිතෙන් උදුරා දැමීමයි. පිරිසිදු වීමයි. පාහන් කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා මේ දෙපැත්ත තේරුම් ගන්නා තාක්කල් මේ දෙකෙන්ම කෙරෙන්න ඕනේ. එකකින් විතරක් එහෙම කරන්න බෑ. ආන නැතුව පාන කළ වැඩකුත් නෑ, පාන නැතුව ආන කළ වැඩකුත් නෑ. නමුත් අද වෙන විට මේ සියලුම ඔය භාවනා මධ්‍යස්ථානවල සම්ප්‍රදායික ලංකාවේ තියෙන එකක් කරනවා පාන කරනවා ආන නෑ. එතකොට වෙන්නේ මොකද්ද? හිත හිස් වෙලා අසඤ්ඤ තලයට පත් වෙනවා. අර වෝ භාවනා මධ්‍යස්ථාන වල රූපයක් 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 එක වේදනාවක් 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 සංඥාවක් 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 කියලා හිතට එන සියලුම රූප වේදනා සංඥා සංකාර අයින් කළා අස් කළා දානවා එක පාන. හැබැයි ආන කරන්නේ නැහැ. ඒ නිසා සියලු රූප අස් කිරීමත් වැරදි. අපි අර හිත නිවෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා තේරුම් ගත්තොත් මේ ආනපාන දෙපැත්තම සේවිතබ්බා සේවිතබ්බා දෙපැත්තම කළ යුතුයි. අර තරහ හිතෙන් අයින් කරනවත් සමගම හිත හිස් වෙනවා මෛත්‍රියෙන්ට ගත්තේ නැත්තම්. මෛත්‍රියෙන් හිත පුරවා නොගත්තොත් ඒනි වගේම අර තරහ නිසා නිච්ච වූ සිත අනිච්ච අනුපස්සී විහරති නිච්ච සංඥා පජහති කරන්න ඕන. එක ආන පාන. ඉතින් ඒ ආනපාන දෙපැත්තම කරේ නැත්නම් ඒක බුද්ධ භාවනාවක් නෙමේ, බව උදුරා දමන්නට උපකාරක නෑ. ඔය හුස්ම ගැනීම පිටකිරීම හුලං ඇදීම පිටකිරීම බඩ පිම්බීම හැකිලීම කිසිසේත්ම මේ රාගමුල ද්වේශමුල මෝහමුල තාවකාලිකව පැලැස්තර යටපත් කිරීමකට උපකාර වෙනවා මිසක තදංගම විස්කම්බන ප්‍රහාණයක් මිසක අර මුල් උදුරා දමන සමුච්ඡේද ප්‍රහාණයක් නොවන බව මේ උපාසකම්මලා පැහැදිලිව තේරුම් ගත යුතු. මේ සේවිතබ්බා අසේවිතබ්බා මූල ධර්මය බුදුහාමුදුරුවෝ මේ ආනපාන සති සමාධිය ආනපාන සති සමාධි සූත්‍රය කියලා සූත්‍රයක් ත්‍රිපිටකයේ තියෙනවා. මජ්ඣිම නිකායේ තුන්වෙනි කොටසේ උපරි පඤ්ඤාසකේ මේ සූත්‍රය දේශනා කරන්නට පෙර දේශනා කරපු සූත්‍රය තමයි ත්‍රිපිටකයේ දැනටත් ලියවිලා තියෙන්නේ. ආනපාන සති සමාධි සූත්‍රයට පෙර සූත්‍රය එකට ඉස්සෙල්ලා සූත්‍රය මේ සේවිතබ්බා සේවිතබ්බා මූල ධර්මයේ විග්‍රහ කරපු සූත්‍රය. මේ මූල ධර්මයේ තේරුම් නොගත් කෙනෙකුට සේවිතබ්බා සේවිතබ්බා දුයිදේන ගදාමි කියන එක මේ ආනපාන සති සමාධි කියන බුද්ධ භාවනාව කරන්න බෑ. හුලං ඇඳීම පිට කිරීම නම් කරන්න පුළුවන්. හුලං ඇඳලා පිට කරලා නම් කෙලෙස් මුල් උදුරන්න බෑ. හැබැයි යටපත් වෙනවා. ඒකත් තේරුම් ගන්න ඕන. කෙලෙස් මුල් తాවකාලිකව යටපත් වෙනවා. ඒක පැලස්තර පිළියමක්. මානීය මෝහය කිසිසේත්ම උදුරා දාන්න බෑ. මේ සේවිතබ්බා සේවිතබ්බා මූල ධර්මයේ තේරුම් නොගත්. බුදුහාමුදුරුව මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය දේශනා කරලා මේ ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන්නට මේ උපකාරවන ආකාරයට සියලු කරුණු විග්‍රහ කළාට පස්සේ තමයි ආනපාන සති සමාධිය නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය පහුගිය අවුරුදු 1800ක් පමණම කාලයක් කිසි කෙනෙක් මතු කරලා දේශනා කළේ නැහැ. යටපත් වෙලා අභාවිතයට ගිහිල්ලා තිබුණා. මේකේ අඩුගානේ මාතෘකාවත් තේරුම් ගන්න පුළුවන් වුණේ නැහැ. මොකද මේකේ තියෙන සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය කියලා. ත්‍රිපිටකේ බැලුවහම මාතෘකාව තියෙන්නේ සේවිතබ්බා සේවිතබ්බා. මේක කිසි කෙනෙකුට මේ ද්වතාවය තේරුම් ගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මම හිතන්නේ වසර 1800කට විතර පස්සේ මම මේ සේවිතබ්බා අසේවිතබ්බා ධම්මපරියාය මතු කරලා දේශනා කරන තාක්කල් මේ ආනපාන සති සමාධියේ බුද්ධ භාවනාවක් ලෙස අර පාහං බුද්ධ භව උදුරා දමින්නට උපකාර වන ආකාරයට මේ භාවනාව මේ භාවිතයට ගැනීම මේ දෙපැත්ත ද්වතාවය තේරුම් ගන්නට බැරි වුණා. ඒ අනුව බොහෝ දෙනෙකුගේ නිවන් මඟ වැහිලා තිබුණා, වැහුණා. ඔය හුලං ඇදලා පිට කළා අවුරුදු 50 ගණන් 60 ගණන් කර්මස්ථාන ගන්නවයි කියලා. මේ අවුරුදු 50 ගණන් 60 ගණන් හුලං ඇදලා හිටියා, එක්කබඩ පිම්බීම හැකිලිම් බලබලා හිටියා. මේවා ඔක්කොම ප්‍රාණයාම කසින පිරියා. මේවා කෙලෙස් මුල් උදුරා දමන දේවල් නෙමේ. බව උදුරා දමන්නට උපකාර වෙන්නේ නැහැ. හොඳයි, එහෙනම් දැන් මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අපි අහලා තියෙනවා සතර බ්‍රහ්ම විහරණයෙන් යුතුව වාසය කරන්නේ කියලා. එතකොට දැන් මෙතන මේ අනුව මේ අකුසල ධර්ම පාන කළා ආන කල යුත්තේ සතර බ්‍රහ්ම විහරණයෙන් සිටීම නේද කියලා තමයි අහන්නේ.
ඔව්, ඒක තම. නමුත් ඒක තේරුම් අරගෙන නැහැ. ඒකම තමයි මේකේ හේතුව. මොකද්ද දැන් මහත්ය හිතන හැටියට සතර බ්‍රහ්ම විහරණය කියන්නේ? ඔව්, ඇයි මෛත්‍රිය වඩන්නේ? මොකටද? ඇයි කරුණං වඩන්නේ? ඇයි මුදිතා වඩන්නේ? ඇයි උපේක්ඛං වඩන්නේ? කවුරු හරි කියා දුන්නද? ඈ, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වැඩිය යුතුයි කියලා නම් දන්නව. මොකටද වඩන්නේ කියනක නම් තාම දන්නේ නැහැ. දැන් පෙරලා ගන්න, මේ පොතේ තියෙනවා මහා රාහුලෝවාද සූත්‍රය කියලා සූත්‍රයක්. පොඩි ළමයෙකුට වුණත් මේ ආනපාන තේරුම් ගන්න පුළුවන් විදියට 99 වෙනි පිටේ හොඳට මේක තියෙන ආනපාන ධුවතාවය. මේකේ මේ මහා රාහුලෝවාද සූත්‍රයේ මුල් කොටස අපි මේකට දාලා නැහැ. 119 වෙනකන්, 120 ඉඳන් ඡේදය දාලා තියෙන්නේ මහා රාහුලෝවාද සූත්‍රයේ මුලින්නම් කියවා ගන්න. මේක තියෙනවා ඉතාම පැහැදිලිව. මෙතෙක් කිසිම කෙනෙක් මේ කරුණු මතු කරලා කිව්වේ නැහැ. මේ ආනපාන උලංග දැද හිටියා මිසක්. හොඳට කියවන්න, මෙත්තං රාහුල භාවනං භාවේහි, මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝසෝ පහිස්සති. යෝ කියන්නේ යමෙක්. යමෙක් මෙත්තං රාහුල භාවනං භාවේහි, මේ මෛත්‍රිය භාවනා කරනකොට මෙත් සිතක් හිතේ ඇති කරගන්නකොට ඒ පුද්ගලයාගේ හිතේ ව්‍යාපාදෝ සෝ පහිස්සති. මොකද්ද ආන? මොකද්ද පාන? මෙත්තිත ආන කරනකොට මොකද්ද පාන? ව්‍යාපාදෝ සෝ පහිස්සති. මේක කවුරක්වත් අහලා තිබුණද මෙතෙක්කල්? හැබැයි මේ රාහුලෝවාද සූත්‍රයේ මේ සියල්ල තියෙනවා. ඊළඟට කරුණං රාහුල භාවනං භාවේහි, කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ යා විහෙසාසා පහිස්සති. මොකද්ද හිතෙන් අයින් වෙන්නේ? අයින් කළ යුත්තේ විහෙසා, විහිංසා. මොකද්ද කරුණං? මොකද්ද විහෙසා? කරුණං, මේක කරු කියන වචනේ එකක්, නම් කියන්නේ නැති කිරීම. කරු කියන්නේ මොනවද? තමන්ගෙත් අනුන්ගෙත් නිවනට බාධක කරු තමා කරු. ඒ කරුණං කියන එක අයින් කළාම හිතේ අර විහේස, අර පදුට්ට මන සංකප්පය විහිංසාව කියන එක හිතෙන් ප්‍රහාණය වෙලා අයින් වෙලා යනවා. එතකොට මේ දැන් අද ඔය කරුණා සීතල හදයන්කී කියා කියනවා. තේරුමක් ඇතුව කියනවා නෙමේ. මේ අඩුවසයෙන් මේ රාහුලවාද සූත්‍රය දෙපැත්ත ආනපාන තේරුම් ගත්තනම් මේ කරුණං කියන එක භාවනා කළ යුත්තේ මොකටද? තමන්ගෙම හිතේ තියෙන අර අනුන්ගෙත් තමන්ගෙත් නිවන්නට බාධක වූ විහේසා විහිංසා පදුට්ට මන සංකප්පය ඉවත් කර ගන්න ටයි. ඊළඟට මුදිතං රාහුල භාවනං භාවේහි, මුදිතං හිතේ රාහුල භාවනං භාවයතෝ යා අරති සා පහිස්සති. තියෙනවා රති අරති විරති පාපා. අරති විරති පාපා, රති අරති විරති, මේක තමයි ත්‍රිපරිවට්ටේ. ඒ නිසා මේ මුදිතං කිව්වේ හොඳට තේරුම් ගන්න ඕන. දැන් යම් කෙනෙකුට තව කෙනෙකුට යහපතක් වෙනකොට, හොඳක් වෙනකොට, සැපයක් වෙනකොට තමන්ගේ හිතේ ඊර්ෂ්‍යාවක්, ඒ පිළිබඳව අර නොමනා සිතුවිල්ලක්, ඒ පිළිබඳව අර නොගැලපෙන සිතුවිල්ලක් තියෙනවා නම් ඒක තමයි අරතිය. ඒ අරතිය හිතෙන් ඉවත් වෙන්න ඕන. අනුන්ට මගපලයක්, ධානයක්, යහපතක්, සිතක් ශාන්තියක් වෙනකොට ඒ ගැන තමන්ගේ හිතේ ඇතිවෙන්නේ සතුටක් නම් ඒ පුද්ගලයාටත් හොඳක් වේවා කියලා ඒකට තමන්ගේ හිතේ යම් සතුටක් ඇති වෙනවා නම් අන්න ඒක තමයි මුදිතා ගුණය. ඉතින් ඒක නිසා අර අරතිය හිතෙන් සහ මුලින්ම ඉවත් වෙනවා මේ මුදිතා ගුණය. හැබැයි මේ හැම එකකින්ම මෙත්තා කරුණා මුදිතා හැම එකකින්ම ආනපාන ආනපාන දෙපැත්තක්ම තියෙන බව හොඳට තේරුම් ගත යුතුයි. ඊළඟට උපෙක්කං රාහුල භාවනං භාවේහි, උපෙක්කං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ පටිගෝසෝ පහිස්සති. මේ උපෙක්කා සිතක් ඇති කරගත්තාම හිතේ පටිගය සහ මුලින්ම හිතෙන් ප්‍රහාණය වෙලා ඉවත් වෙලා යනවා. ඊළඟට අසුභං රාහුල භාවනං භාවේහි, අසුභං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ රාගෝසෝ පහිස්සති. මේ රාගය, රාගය කියන්නේ ප්‍රිය දෙයට ඇලීම කියන වැරදි දේ තමා. අර සුන්දර බව, සුභ බව තමා හිතෙන් අයින් වෙන්නේ. ඒ නිසා අපි සුභ බව අත්තරින අසුභං අසුභ භාවනා කරන්නේ මේ පිළිකුල් කරන්න හෝ කලකිරෙන්න හෝ නෙමේ. අසුභ භාවනාව කියන එක පිළිකුලක් එහෙම නෙමේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ භාවනා කරන අය. මේ පටිකුල මනසිකාරයේ පිළිකුල් භාවනාවක් නෙමේ, අසුභ භාවනාව පිළිකුල් භාවනාවක් නෙමේ. ওই භාවනා මධ්‍යස්ථානවල දැන් අර උපාසකම්ම දන්නව ඇති, බලු වම්මනේ වගේ බත් කනකොට පිළිකුල් කරන්න කියලා කිව්වේ, එහෙම නේද? උපාසකම්ම බය වෙලා මේ ওই භාවනා මධ්‍යස්ථානවල ඔහොම කිව්වා නේද? ඈ, කෑම කනකොට මොකද්ද මෙනෙහි කරන්න කිව්වේ? බලු වම්මනේ වගේ පිළිකුල් කරන්න කිව්වා. ඕක අසුභ භාවනාවද? ඕක බුද්ධ භාවනාවක් නෙමෙයි. ඔහොම බත් කෑම මොකද වෙන්නේ? දිරවන්නේ නැහැ. ඕක වෙනකොට බඩේ අමාරු හැදෙනවා. ඕක බුද්ධ භාවනාවක් නෙමෙයි. ඕක මේ වැරදි පස්සේ කාලෙක හොයාගත්ත, ලබාගත්ත මේ අටුව ආකාරයන්ගේ වැරදි භාවනාවක්. මීට පස්සේම කිසි කෙනෙක් කෑම කනකොට ඔය බලුවමනේ වගේ පිළිකුල් කළා එහෙම කන්න හදන්න එපා. ඒක එහෙම මේ කය ලෙඩ කරන භාවනාවක් මිසක් ඕක අසුභ භාවනාවක් නෙමේ. පිළිකුල් භාවනාව කියලා භාවනාවක් බුද්ධ දේශනාවේ නැහැ. පටික්කුල මනසිකාරය හවස් වෙන කොට කියන්නම්. එනිසා පටික්කුලක මනසකාරය කියන්නේ පිළිකුල් භාවනාවක් නෙමේ. මේක හොඳට තේරුම් නොගත්තොත් මේ අසුබං රාහුල භාවනං භාවයෙහි අසුභය භාවනා කරනකොට රාගයයි හිතෙන් ඉවත් වෙන්නේ. රාගය කියන්නේ අර ප්‍රිය දෙයට තියෙන ඇල්ම, උපාදානිය අල්ලා ගැනීමේ කැමැත්ත, ආසාව, ඡන්ද රාගය කියන එක. ඡන්ද රාග ප්‍රහාණයට පත්වීමයි රාගෝසෝ පහිස්සති. ඊගාවට තියෙනවා ඉතාමත්ම වැදගත් බුද්ධ දේශනාවේ තියෙන ආන පාන. අනිච්ච සංඥං රාහුල භාවනං භාවේහි, අනිච්ච සංඥං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ අස්මිමානෝසෝ පහිස්සති. අස්මිමානය කියන්නේ නිච්ච සුඛ අත්ථ කියන තුනේම එකතුව. අස්මිමානි කියන්නේ මොකද්ද? නිච්ච සුඛ අත්ථ කියන තුනේම එකතුව අස්මිමානය. එනිසා අනිච්ඡානුපස්සී විහරති නිච්ච සංඥා පජාති, දුක්ඛානුපස්සී විහරති සුඛ සංඥා පජාති, අනත්තානුපස්සී විහරති අත්ථ සංඥා පජාති. තුනම අනිච්ච දුක්ඛානත්ථ මෙනෙහි කිරීමෙන් ආනපාන සතිය පූර්ණය වෙනවා. ඉතින් ඒක නිසා මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක එහෙම බුද්ධ දේශනාවේ වචන නෙමේ. මේක පස්සේ කාලෙක මේ පරිවර්තකයෝ වැරදියට හදාගත්ත වචන තුනක්. දැන් අද කියනවා ඒ මාගදී භාෂාවේ අනිච්ච දුක්ඛ අනාත්ම තියෙන්නේ, මේක සිංහල භාෂාවෙන් ගත්තාම අනිත්‍යයි දුකයි අනාත්මයි. හැබැයි තේරුම අටක්කරා තීන පදාවල තේරුම අහසට පොළොවමෙන් විකෘති කරලා ධර්මය විනාශ කරලා මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක එහෙම බුද්ධ භාෂිතයක් හෝ ලපිටයක් හෝ බව උදුරා දමන්නට උපකාර වන ත්‍රිලක්ෂණයක් හෝ ත්‍රිලක්ෂණයක් හෝ නොවේ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ අනිච්ච නිච්ච කියන එක බුද්ධ භාෂිතයේ වචන. මේ ඉච්ච තේරුම් ගත්තේ නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගන්න බෑ. මේක හොඳට කල්පනා කරගෙන වැඩ කරන්න ඕන. ඊළඟට මේ රාහුල හාමුදුරුවන්ට කියනවා ආනාපාන සති රාහුල භාවනං භාවේහි, ආනාපාන සති හිතේ රාහුල භාවනං බාහුලී කතා මහප්පලා හෝති. මේ ආනාපාන සති කියන එක ඔන්න මෙතන තමයි විග්‍රහ කළේ. ඊට පස්සේ ආයිත් තියෙනවා මේ අනිච්ඡානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරෝධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. මේ ඔක්කොම දෙපැත්ත ද්වතාවය විග්‍රහ කරනවා. අනිච්ඡානුපස්සී විහරති නිච්ච සංඥා පජාති, දුක්ඛානුපස්සී විහරති සුඛ සංඥා පජාති, අනත්තානුපස්සී විහරති අත්ථ සංඥා පජාති, නිරෝධානුපස්සී විහරති අභිනන්දිම් පජාති, විරාගානුපස්සී විහරති රාගම් පජාති, නිරෝධානුපස්සී විහරති සමුදයම් පජාති, පටිනිස්සග්ගානුපස්සී විහරති සබ්බූපදි පජහති. මේ සියලු දේ ආනපාන හැටියට, අස්සපස්ස හැටියට, සේවිතබ්බා සේවිතබ්බා හැටියට, කරණීය අකරණීය හැටියට මේ පොඩි රාහුල හාමුදුරුවන්ට විග්‍රහ කරලා දීලා තියෙනවා. ඒ විග්‍රහය පැහැදිලිව මේ රාහුලවාද සූත්‍රය හොඳට කියවගන්න. මේ ආනපාන සතිය කියන්නේ මෙන්න මේ දෙපැත්ත. අර වැරදි දේ අපි අයින් කරන්න ඕන, හොඳ දෙයක් ඇතුළට අරගෙන. එහෙම නැත්නම් හිත හිස් වෙනවා. මේ දෙපැත්තම දන්නේ නැත්නම් කළ යුතු කරණීය සහ නොකළ යුතු අකරණීය, ඇතුළට ගත යුතු සේවිතබ්බා සහ පිටකළ යුතු අසේවිතබ්බා දෙකම තමා විසින් තේරුම් ගන්න ඕන. මේ තේරුම් ගන්න ඕන තමන්ගෙම හැට එන රූප, කනට එන ශබ්ද රූප, නාසයට එන ගඳ සුවඳ රූප, දිවට එන රස රූප, කයට එන පොට්ටබ්බ පහස සහ මනසට එන ධම්ම මිසක් අනුන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනට එන ඒවා පිළිබඳව තමන් සලකන්න වැඩක් නැහැ. එනිසා හැම කෙනෙක්ම කල්පනා කර ගන්න ඕන අර කුසලය වඩා වර්ධනය වෙනදී ඇතුළට ගන්නත් අකුසලය වඩා වර්ධනය වෙනදී බැහැර කරන්නත් තේරුම් අරගෙන ඒ දෙකම අර කුසලං අකුසලං දෙකම තේරුම් අරගෙන දෙකම කරන්න ඕන දෙකම නොකළොත් ආනපාන සිද්ධ වෙන්නේ නැහැ එකක් විතරක් කළොත් පාන විතරයි ආන නැහැ ඒකත් හොඳට තේරුණා තරහා ඉංගලාට විතරක් වැඩක් නැහැ හිතෙන් හිතට තරහක් ආවම තරහ කොහොම හරි දත්මිටි කාලේ යටපත් කළාට ඒක වැඩක් නැහැ ඒක එක පැත්තයි ඒක පාන විතරයි ආන නැහැ එතෙන්දී තරහ අයින් කරනකොට හිත හිස් වෙනවා හිත හිස් කරගත්තාම තමාර අසඤ්ඤතලවලට ආකාසඤ්ඤායතන ආකිඤ්ඤායතන විඤ්ඤායතන නේව සංඥා කියන රාක්කන සූත්‍රයේ විග්‍රහ කරපු අසඤ්ඤතලවලට යන්නේ ඒක බුද්ධ භාවනාවක් නෙමෙයි බව උදුරා දමන්නට උපකාරක නැහැ මේක තේරුම් ගත යුතුයි ගැඹුරෙන්ම මේ ආනපාන සති සමාධිය තේරුම් ගන්න තාක්කල් බුද්ධ භාවනාවක් කරන්න බෑ බෞද්ධරා දමන්න බෑ
ගරු ස්වාමීන් වහන්ස ප්‍රියදේට නොඇලී ඉන්න අසුභය වඩනකොට අපි මොකක්ද හිතට ගන්න ඕනේ ප්‍රියදේට නොඇලී ඉන්න
ඔව් දැන් අපේ හිතට ප්‍රිය වූ මනාප වූ දෙයක්කට අපි ඇලෙන් යනවා එතකොට මොකද අපි කරන්න ඕන අතහැරීම නාතයි නොඇල්ම නාතයි මිදීම නාතයි නිදහසීම නාතයි නිවනම නොබැඳීමම නාතයි අතහැරීම වෙත්වා නොඇල්ම වෙත්වා මිදීම නිදහස් වෙත්වා නිවනම වෙත්වා එතකොට එක අතාරිනකං එක තමා අසුභාන උසති භාවනාව අතහැරීම නොඇල්ම මිදීම නිදහසීම අපි ඒක අර අල්ල ගැනීම තමා රාගය අල්ල ගැනීම තමා බර බය වැැම්ම සියලු දෙ මේකයි අසුභානුස්සතිය
අවසරයි කරු ස්වාමීන් වහන්ස මට ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි තියෙන්නේ අපි නිවසේ අපි හිතමු සාදයක් පවතින වෙලාවක ඒ වගේ ഘോഷාකාරී තත්වයක අපිට ද්වේෂයක් එන්න හිතුනොත් එහෙම නැත්නම් අපිට ද්වේෂයක් එනවා කියලා දැනුනොත් අපි අර දැන් අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා කියන තත්වයට අපි කොහොමද හිත ඇතුලෙන්පත් කරගන්න ඕනේද ඒක කොයි විදිහටද ස්වාමීන් වහන්සේ මට
පහදා දෙන්න ඒක දැන් මෙහෙමයි මේ අහක යන ඔය ආගන්තුක දැන් ඔය සාදයට දැන් තමන්ගේ ගෙදරම නම් තියෙන්නේ අපි ඕක හිතට ගත්තොත් තමයි අල්ලගත්තොත් තමයි උපාදානය කරගත්තොත් තමයි මේකේ තියෙන අර බාධකය ගත්තොත් තමයි වෙන්නේ අපි ඕක හිතට අරගන්නේ නැහැ අපි ඒකට ඇලෙන්නේ නැහැ අපි ඒක උපාදානය කරගන්නේ නැහැ ඉතින් ඒක මේ පැයකට දෙකකට විතරයි ওই පැය දෙක අර අරඤ්‍යගතෝ ආවීමෙන් අපි තාවකාලිකව වෙනස් කරනවා මේක ඉවර වෙනවනේ පැයකින් දෙකකින් හැමදාම නැහනේ මේකත් අනිත්‍යයි
ඒ අවස්ථාවේ ද්වේෂයක් අපිට
යම් ද්වේෂයක් ඇතිවීම වැරදි අයි අපි මේ අහක යන ගුණ ගොඩවල් නිසා ද්වේෂයක් ඇති කරගන්නේ හැබැයි දැන් ඔයාගේ උපන්දිනයක් වෙනුවෙන් සාදේ නම් ඔයා මොකද කරන්න ඕන ඒ උපන්දිනේට මේ වගේ සාදයක් පැවැත්වීම නවත්තලා ඒ වෙනුවට පින්කම කුසලයක් වන එක දාන මේ පින්කම දීලා රාරක්කු නොබී නොදී මස් මාළු නොකා යහපත් ආකාරයට හිත සංවර කටයුතු කරන එක. තමන්ගේ දැන් අනුන්ගේ සාදේ ඔයාට නවත්තන්න බෑනේ. අනුන්ගේ සාදේ ඔයාට නවත්තන්න ඕනේ නැහැ. ඒවා අහගෙන කුණු ගොඩවල්. ඔය අහගෙන මිනිසු කුණු ගොඩවල් කරගහගත්තා. ඔයා හැබැයි ඒ කුණු ගොඩට ගින්දරට පණින්න එපා. ඒක ගින්නක්. අර තරහ යනවනම් වැරදි. ඒක අර අහගෙන නයි කරේ දාගන්න වැඩ. අපි මොකටද අනුන්ගේ සාදයකට කේන්ති ගන්න තරහ ගන්න වෛර කරන්නේ අපි ඒක නොයෝසයිනේ ඒක ඉවසලා විමතල කමන්නේ ඔය පෑක් ඔහේ කෑ ගහපුවා කියලා ඉන්න එකයි තියෙන්නේ ඉතින් ඒක තමයි ඉවසීම විමසීම ඉවසීම විමසීම ඒක තමයි උපේක්ඛාව ඒක තියෙන්න ඕන ඉතින් දැන් තමන්ගේ ගෙදරම නම් මේක තියෙන්නේ. ඉතින් ඒකට සහභාගි විය යුතුම නම් ඔය ඉවසලා විමසලා ඉන්න පැයක් දෙක. එච්චරයි.
ස්වාමීන් වහන්සේ මේ ආයතනික රටාව වෙනස් වීම කියන්නේ සම්පූර්ණයෙන් මේක අයින් වෙනවද නැත්නම් එතන පිරිසුදු වීමක්ද සිද්ධ වෙන්නේ?
පිරිසුදු වීම නිසා ආයතන කියන්නේ අහක යන කුණු එකතු කරලා ගොඩ ගහ ගන්න තැන. ඒ අහක යන කුණු එකතු නොවන තත්වයට පිට පිරිසිදු වෙනවා. දැන් කුණු තියෙන තැනටනේ කුණු එකතු වෙන්නේ. කුණු නැත්නම් කුණු ඇතුළට ගන්නෙ නැහැ, එකතු වෙන්නේ නැහැ, ඒවා යනවා ඉබේම.
එතකොට ආයතනික රටාව තුළ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ පිරිසිදු වීම විතරමයි.
පිරිසිදු වීම තමයි වෙන්නේ.
ඒක නැති වෙලා යන්නේ නැහැ.
ඒක දැන් මේ කුණු කියන ඒවා එක්කහුව වෙනවනේ. දැන් කුණු නැත්නම් මොකද? ආයතන නැහැ. ඉන්ද්‍රිය.
ඒක ක්‍රියාසිතක් වෙනවද?
ඔව්, ඒක ක්‍රියාසිතක් වෙනවා. ඒක ඉන්ද්‍රියයක් වෙනවා. දැන් ආයතනයි ඉන්ද්‍රියයි දෙකක්. චක්ක ආයතනේ චක්කු ඉන්ද්‍රිය වෙනවා. සෝත ආයතනේ සෝත ඉන්ද්‍රිය වෙනවා. ගාන ආයතනේ ගාන ඉන්ද්‍රිය වෙනවා. ජීවා ඉන්ද්‍රිය වෙනවා. කාය ආයතනේ කාය ඉන්ද්‍රිය වෙනවා. මන ආයතනේ මනී ඉන්ද්‍රිය බවට පත් වෙනවා. මොකද්ද ආයතනය? මොකද්ද ඉන්ද්‍රිය? ආයතනය කියන්නේ අහක යන කුණු ආහාර සඳහා විඥානය එකතු කරගන්නවා. විඥානය නිතරම කුණු තම ආහාරය කොට ගන්න. සංචේතනා සම්පස්ස කබලින්කාර දේවල් තම විඥානය ආහාර කොට ගන්න. හතර ආහාරයක් තියෙනවානේ. හතර ආහාරයම තියෙන කුණු කෙලෙස් කිලුටු ගති. ඒ කුණු තමයි මේ හතර ආහාරය. දැන් ආයතන වලින් තමයි මේ ආහාර හතර ගන්න. ඉන්ද්‍රිය කියන එක මතුනහම මන ආයතනේ මනී ඉන්ද්‍රියක් වුණ ගමන්ම අර මනී ඉන්ද්‍රිය පෙරහනක් වෙනවා. පරිහරණය කරනවා විතරයි. අසංවර නම් පංචස්කන්ධයම උපාදානය කරගෙන ගොඩ ගහගෙන එකතු කරගෙන අයිති කරගෙන තමන්ගේ වශයෙන් පාත්ව ගන්න උත්සාහ කරන දෙපැත්තක් තියෙන හැම තැනකම ක්‍රියාසිත සංකාරසිත පංචස්කන්ධය පංචස්කන්ධ උපාදාන ආයතන ඉන්ද්‍රිය මේ දෙපැත්තම ද්වතාවයම තේරුම් ගත්තට පස්සේ මේ වෙනස තේරුම් ගන්න පුළුවන්. අපිම මේ ඇහැ කන නාසය දිව කය මන අර අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ අසංවරව ආයතන හයක් හැටියට සංකාර කරමින් සංසාර බැඳීමට ආහාර හොයමින් රිය ගමන දිගින් දිගටම පවත්වාගෙන යනවා. එකයි වෙනස.
අසරේ ස්වාමීන් වහන්සේ මට සේවිතබ්බා අවිසේවිතබ්බා සූත්‍රයේ අර අංක 119 ඡේදයේ සඳහන් වෙලා තියෙන කාය විඤ්ඤේය පොට්ටබ්බ පොට්ටබ්බං පාහං කියන ප්‍රකාශයේ පැහැදිලි කරලා දෙනවා නම් පොට්ටබ්බං කියන වචනේ තේරුමත් අපි මෙතන කාය
පොට්ටබ්බ කියන්නේ මේ පහත ආස්වාදය. දැන් අපි කය රමණය කරලා යම් ආකාරයක පහසක් ලබනවා. ඒක තමයි කාය විඤ්ඤයම් පොට්ටබ්බං පාහ.
එතන කාය වශයෙන් සඳහන් කරලා තියෙන ශාරීරිය එහෙම නැත්නම්
කාය රමණය කිරීම. මන රමණය කිරීම නෙමෙයි කාය රමණය කිරීම. දැන් ඇහ රමණය කිරීම එකක්. කන එක රමණයක් නෙමෙයි ඒක කමන. ඒක කම කාම. ඒක මේ කම්සුවය. දැන් කාම කියන්නේ මේ කෙලේශ කාම කියලා කියන්නේ. ඒක නිසා ඇහෙන් දකින රූපයෙන් යම් ආස්වාදයක් ලැබෙනවා. කනෙන් අහන ශබ්දයෙන් යම් ආස්වාදයක් විඳිනවා. නාසයට දිවට කයට ලැබෙන පිනවීමෙන් ආස්වාදයක් ලැබෙනවා. ඒවා කාම සැප. කාම සැප. මනට එන්නේ කාම සැප නෙමෙයි. එතන රමණය කිරීම. මන රමණය. කය අර කාම සැප පිනවීමක්. මේක දෙකක්. ඉතින් ඒක නිසා මේ ඇහැ කන නාසය දිවකය කියන ඒවා අර ආගන්තුකයේ උපකිලිට්ටේන උපකිලිට්ටෙන් අර රසං කියපු එක. අර මන දීගංවා. මේක දීර්ඝ සංසාරය අපි උරුපුරුදු කරගත්ත දේ නිසයි අර මන රමණය කරන්න. කය රමණය කරන්නේ ඒ මොහොතේ දැන් ඇහෙන් රූපය මේ මොහොත දැකලා ඒක. ඊට පස්සේ ඒ රූපයම අපි මනසේ මනෝමයකය තැන්පත් කරගත්තාම ඒක මන රමණීය කිරීමක් බවට පත් වෙනවා. එනිසා මේ ඇහැ කන නාසය දිවකය කියන පහ බාහිර ලෝකයට සම්බන්ධ වෙන. රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස කියන එක. මන එහෙම නෙමෙයි, ඒක අධ්‍යාත්මිකයි. අධ්‍යාත්මික. ඒක ඇතුළාන්තයෙන් එන දෙයක්. කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක විචාර එන්නේ ඇතුළෙන්. ඒකයි වෙනස.
ගරු ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවේ සියලුම සූත්‍ර ඒ කියන්නේ අරමුණු කරලා තියෙන නිවන සඳහා පමණක්ද, ඒ කියන්නේ ලෝකෝත්තර අර්ථයෙන් පමණක්ද, ලෞකික අර්ථයෙන් එහෙමත් තියෙන සූත්‍ර තියෙනවද? උදාහරණයක් වශයෙන් සිංහලවාද සූත්‍රය.
කිසිම සූත්‍රයක් නැහැ බුදුහාමුදුරුව උභය අර්ථ සාධනීය උභය තෝ භාග විමුක්තිය ඉදිරිපත් නොකළ කිසිම සූත්‍රයක් බුදුහාමුදුරුව මේ රාජ්‍ය සැප දේව සැප හදන්න මිනිසුන්ට සැප විඳින්න මිනිසුන්ට සුව පහසුවක් ලබන්න දීපු එකක් කියපු දෙයක් ධර්මයක් කිසි තැනක නැහැ. ඔය සියලු තැනවල තියෙන්නේ උබතෝ භාග විමුක්තිය සහ උබය අර්ථ සාධනෙ. නමුත් අද වෙන විට බුද්ධාගමට ගත්තාම මේ සියලු දේ කන පිට ගහලා ලෝකෙ හදන්න තේරුමක් ඇතුව ඒකනි කියන්නේ මේ සියලු දේ තියෙනවා නානා අර්ථයක්. දැන් අපි ගම්මු මහා මංගල සූත්‍රය. දැන් මේකේ තියෙන්නේ මොකද්ද? ඒතං මංගල මුත්තම. මුත්‍ති කියන්නේ මොකද? මගුල්සක් වලින් මිදී නිදහස් වන්නට බුදුහාමුදුරෝ දේශනා කර දේ ආගමේ මගුල්සක් වල හදන්නට දේශනා කියලා දීලා තියෙනවා. දැන් අද තියෙන්නේ මොකෝ? මේක මංගල කාරණයක්. මගුල්සක් වල හදන්න බුදුහාමුදුරුවෝ කිව්ව මේ මගුල්සක් වල අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. මගුල්සක් වල කියන එක මොහොතක් පවතින්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ කියපු දෙයම අර මුත්‍ති කියන එක කන පිට ගැහුවා. එනිසා මේක මංගල කාරණයක් කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙන දේ බලන්නකෝ. දැන් තියෙන්නේ පුත්ත ධාරස්ස සංඝහෝ මාතාපිත උපට්ඨාන. පුත්ත ධාරස්ස සංඝහෝ කියන්නේ මොකෝ? මේ සම්බන්ධය, මේ ඥාති බව, මේ ණයගණ දෙනුව සහ මුලින්ම ගහලා බිඳලා අයින් කරන්න ඕන. ඒකයි එතම් මංගල මුත්‍තිමක්. නමුත් අද තියෙන්නේ පුත්ත මේ දරුවන්ට භාර්යාවන්ට සංග්‍රහ කරන්න ඕන. සම්පූර්ණ කන පිට ගහලා ලෞකික අර්ථයකින් අරගෙන තියෙනවා සියලු දේ හැමයි. සියලු සූත්‍ර ওই පස්සේ කාලෙක මේ අර්ථ අටුවාකාරී අර්ථ දැන් කියලා සිංහල පරිවර්තනය කරපු අය ධර්මයේ නොදැන අර විමුක්ති මාර්ගයේ වහලා ලෝකෙ හදන්න ආගමක් හැටියට ආගමේ ලෝකෙ හදනවා. ධර්මයේ ලෝකයෙන් එතර වීම ලෝකෝත්තර. ලෝකෝත්තර නියොන වහලා සියලු සූත්‍ර ධර්මවල ලෝකෙ හදන්න ධර්මයක් පස්සේ කාලෙක හැදුවා.
සිගාලෝවා සූත්‍රයත් එහෙම සෝමිනා.
හැම සූත්‍රයකම මේක මේ විදිහට ගැඹුරු අර්ථයක්. දැන් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ කරණීය ධර්ම 14කුයි අකරණීය ධර්ම 11කුයි. නමුත් අද මොකද කියන්නේ? මේ ඔක්කොම මෛත්‍රී කර්මස්ථානය. අනිපර නිධාන කතාව බුදුහාමුදුරන්ගේ ඒවා නැහැ. ඔය නිධාන කතා බුදුහාමුදුරුව දේශනා කරපු ඒවා නෙමෙයි. මේක හැබැයි ගැඹුරු ධර්මයක් තියෙනවා. මොකද ත්‍රිපිටකයේ තියෙනවා කරණීය සූත්‍රයක ව්‍යාකරණීය සූත්‍රයක ඔය දෙකම එකහු කළ පස්සේ කාලෙක ගුද්දක නිකායේ ඔය කරණීය මෙත්ත සූත්‍රය හදලා තියෙනවා. හැබැයි ඒක කරණීය මත්ත සූත්‍රය හරියටම හරි මේක මෙත්ත නෙමෙයි මත්ත. මත්ත කියන්නේ මොකෝ? නිවන මස්තක ප්‍රාප්ත කරගන්නට පූර්ණ කරගන්නට උපකාර වන කරණීය සහ අකරණීය කාරණා. මේකේ අවසාන වශයෙන් නහි ජාතු ගබ්බ සෙයියන් පුනරිච්චති. ඒ කියන්නේ අරහත් තත්වයට පත්වීම.
හරිතුන් වහන්ස මට තියෙනවා පොඩි ප්‍රශ්නයක්. මේ අපි ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන දැනට මගේ ස්වභාවයෙන් ආයතන ඒ ආයතන එකක් උපදිනකොට අනිත් සියල්ල නැහැ නේද? ආයි තව එකක් උපදිනකොට අනිත් ඒවා සියල්ල නැහැ නේද?
මොකද්ද?
ඇස කන නාසය දිව ශරීරය කියන එකේදී ඇසට යම්කිසි රූප ආරම්මණයක් ආව ගමන් එනකොට අනිත් ආයතන ටික වැඩ කරන්නේ නැතුව යනවා නේද? ඊට පස්සේ මනසට ඒක ගිය
ගමන් ආයි චක්කයත් නෑ. මම දැන් ඊයේ උදාහරණයක් ඊයේ දෙපළට දුන්නනේ. වඩේ උදාහරණය. දැන් ඔයා පාරේ යනකොට නහයට ආව වඩේ සුවඳක්. මහයට ආපු ගමන් දිවට කෙලවුනෙනවද? ඈ? අර හිතට තේරෙනවද මේ වඩේකේ නම, පාට, වර්ණය, රස, අර කරකර ගාන හදන ඔය සියලු දේ හයටම තේරෙනවද? මේ සලා යතනයම එකවර එක ක්ෂණයක එක මොහොතකින් ඔය හලා හයටම ඇහැට දැක්ක රූපේ එතනින් නවතින්න. ඇහේ ඕක නවතින්න. ඔයක යන්නේ ඔහටද? ඕක ආයතන හය පුරාම සිසාරා ගිහිල්ලා හයටම එකවර උපාදානය කරගන්නවා. අර ප්‍රියමනාපනම් තරහක් වෛරයක් ක්‍රෝධයක් වෙනවා. අප්‍රියමනාපනම් අමිරිනම් මැනීමක් කරනවා. අර සංසන්දනයක් ඒ මොහොතේ අපිට නෑ එළියෙන් එන්නේ එකකට, එළියෙන් ආවේ අර නහයට. නමුත් දැන් තව නිමේෂයක් යනකොට හයටම ඔය සියලු දේ යනවා. එකක් නෙමෙයි එතකොට හය මාරකට උපාදානය කරගන්න ක්‍රියාත්මක වෙනවා. එකටම ඒකාබද්ධ. ඔව්, අනිත් ඒවා ඇදගෙන යනවයි කියන්න බෑ. ඒක එක සමගාමීවම ක්‍රියාත්මක වෙනවා.
හරි, තුන් වහන්සේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. යුගනද්ද භාවනා කියලා බුහන්සේ දේශනා කරපු අනුස්සති භාවනා හතරක් තියෙනවා. ඒක පාවිච්චි කරද්දී අභ්‍යන්තර රූපය බාමේ බාහිර රූපය කියන දෙකේදී අපි අභ්‍යන්තරයට ගත්තොත් මේක ආයතනයක් හැටියට ලෝභ දේශ මොහ වැඩුණොත් ආයතනයක් වෙනවා. එතකොට මේ ලෝභ දේශ මොහ වැඩෙන්නේ නැතුව මේ අනුස්සති හතර වඩවමින් යනකොට මේ ආයතන ටික ටික ආයතනයේ ස්වභාවය නිරුද්ධ වෙලා ගියාම මේ කියනව ඉන්ද්‍රිය ධර්ම වලට යනකොට අපි උත්සාහයෙන් කළ යුතු නැහැ නේද? ඉන්ද්‍රිය ධර්ම විසින් මේ ඉබේම සිදුවෙන දෙයක්.
ඉන්ද්‍රියයන් මතු කරගත්තට පස්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන් මතු කරගත්තට පස්සේ අපේ මනීම යෝනිසෝ මානසිකාරයක් බවට පත් වෙනවා. ආයතන ධර්ම තියෙන තාක්කල් අයෝනිසෝ මානසිකාරයෙන් මනින්නේ. නොකල යුතු අකරණීය වැඩ කරනවා, කල යුතු කරණීය වැඩ වෙන් කළා දන්නේ නැහැ, දැනගන්න බෑ. මේක හෙට සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ මේ දෙපැත්ත පැහැදිලිව පිළිසිදුව කියා දෙනවා උදේට. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ගේ දැනුම, ඥානීය බුද්ධිය මේකට අවශ්‍යයි. කල යුතු කරණීය ධර්ම, සේවිතබ්බා ධර්ම තේරුම් ගන්නත්, නොකල යුතු අකරණීය ධම්මා සේවිතබ්බා කරන්න. අපිට ඇහෙන් රූපයක් දැක්ක තරමට ඒකට මත් වෙලා ඇලෙන්න හොඳ නැහැ. කනෙන් ශබ්දයක් ඇහුව තරමට, ඇහුණ තරමට ඒකට ඇලෙන්න හෝ ගැටෙන්න හෝ මුලා වෙන්න හොඳ නැහැ. නාසයට ගඳ සුවඳක් ආව තරමට අපි ඒකට ඇලෙන්න, පස්සෙන් යන්න, දුවන්න, හඹා යන්න හොඳ නැහැ. දිවට රසක් ගත්ත තරමට ඒක ගැන නැවත නැවත සංචේතන පවත්වා ඒක පස්සේ හඹා යන්න හොඳ නැහැ. ඒ වගේම කයට පහසක් ලැබුණ තරමට ඒ පහස පස්සේ යන්න හොඳ නැහැ. ඒ වගේමයි මනට යම් රමණයක් ආවට, මෙනෙහි කිරීමක් ආවට, විතක්කයක් විචාරයක් ඒ විතක්ක විචාර දිගේ අපි යන්න, දුවන්න, සංචේතනා පවත්වන්න, රෝද ගහන්න හොඳ නැහැ. ඒක තමයි තේරුම් ගත යුත්තේ. හැබැයි මේ ඇහැ කන නාසය දිවකය මන හයම නිවනට අනිවාර්යෙන් උපකාර වන විදිහට භාවිතා කරන්න අපි යම් දැනුමක්, යථාභූත ඥාන දර්ශනයක් ලැබිය යුතුයි. ඇහැ කන නාසය දිවකය මන හය පාවිච්චි නොකර එහෙම නිවන් දකින්න බැ. මේක තවත් ගැඹුරෙන් තියෙනවා. අර පුක්කුසාති රජුරුවන්ට පිදුරු මඩුවකදී බුදුහාමුදුරුවෝ පැය දෙකක් විතර මෙච්ච ධාතු විභංග සූත්‍රය දේශනා කළා. ඒක ඉතාමත්ම ගැඹුරුයි. මේ ච ධාතු විභංග සූත්‍රයේ තියෙනවා මේ ආයතන හය නිවැරදිවම පාවිච්චි කරන හැටි. අර ධාතු හයක් සම්බන්ධ. ධාතු හයක් තියෙනවා, ආයතන හයක් තියෙනවා. මොනවද ධාතු හය? ධාතු හයක් තියෙනවා. මොනවද ධාතු හය? ආපෝ තේජෝ වායෝ පඨවි හතරයි අවකාශ විඥානය දෙක. දැන් ඔය හයෙන් අපි කවුරුත් දන්නවා ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර දන්නවා, අවකාශ විඥාන කියන දෙකත් දන්නවා. මේකෙන් මේ හයෙන් අත්‍යවශ්‍යම වැදගත්ම නැතුවම බැරි පළවෙනි අංගේ මොකද්ද ඔය හයෙන්? අවකාශය. මේක අහන්නත් පුදුමයි බොහෝ දුර. අවකාශයක් නැත්නම් අපිට අඩු ගානේ හාල්ලටයක් දෙකට කඩලා පිටි කරන්න බෑ. අපිට හුස්ම ගන්න පුළුවන්ද, වතුර බොන්න පුළුවන්ද, කන්න පුළුවන්ද, අවකාශයක් නැත්නම්? විඥානයේ තිබුණත් ආපෝ තේජෝ වායෝ පඨවි තිබුණත් අවකාශයක් නැත්නම් අපිට හුස්ම බදක් ගන්න බෑ, වතුර පොදක් බොන්න බෑ, කෑම කන්න මොකවත් බෑ. මේ ඇතුළට ගිය දේවල් දිරවන්නේ නැහැ. ඒක නිසා අවකාශය තමයි මේ පළවෙනි අත්‍යවශ්‍ය වැදගත්ම දේ. මේ අවකාශය තේරුම් ගන්න අවශ්‍යයි. මේක තමයි මේ ච ධාතු විභංග සූත්‍රයේ මේ විඥාණයට කිසි වැඩක් කරන්න බෑ, අවකාශයක් නැහැ. ආපෝ තේජෝ වායෝ පඨවි ඕන තරම් තියෙනවා, නමුත් විඥාණයට කිසි වැඩක් කරගන්න බෑ අවකාශයක් නැත්නම්. ඒක නිසා අවකාශය තමයි පළවෙනිම අවශ්‍යතාවය. ඊ දෙවෙනි එක තමයි විඥානය. ඊගාවට තමයි ආපෝ තේජෝ වායෝ පඨවි හතරම එක හා සමානව උපාදාය රූප හැටියට විඥාණයෙන් උපාදානය කරගන්නවා. අවකාශයක් තියෙනවනේ. අවකාශයක් නැත්නම් කිසිම දෙයක් උපාදානය කරගන්නවත්, අල්ලගන්නවත්, අයිති කරගන්නවත්, ගොඩ ගහ ගන්නවත් බෑ.
පින්වත් ස්වාමීන් වහන්ස, යම් ප්‍රිය දේයකකට ඇලුනහම අසුභේ වඩන හැටි තාම මට අවබෝධ වුණේ නැහැ.
මොකද්ද
ප්‍රිය දේයකට ඇලුනහම අසුභේ වඩන හැටි මට තාම අවබෝධ වුණේ නැහැ. ඒ උදාහරණයක් මගින් පහදා දෙන්න මම ඉල්ලා සිටිනවා.
දැන් ඔයාට ඇහෙන් දැක්කනම් පාරේ යනකොට හොඳ ලස්සන ඇඳුමක් බ්ලවුස් එකක් කියලා හිතමුකෝ. දැන් මේ ඇඳුම ලස්සන බව ඇත්ත, ප්‍රිය බවත් ඇත්ත, මනාප බවත් ඇත්ත. දැන් මේක බැරි වෙලාවත් මේ අර දැන් මේ කඩේ යන්නේ වෙන මොන හරි ගන්න. අපි හිතමුකො ළමයින්ට කෑම උයන්නේ එළවලු ගන්න යනවා කියලා. දැන් රුපියල් 100කුත් අරගෙන එළවලු ගන්න යනවා. දැන් බැරි වෙලාවත් මේ කඩේ යන ගමන් අර පාරේ කඩේ පාරයින තිබුණු ෂෝකේස් එක දැක්කා ලස්සන ඇඳුමක්. මේ ඇඳුම දැක්ක ගමන්ම හිතේ මත්වීමක් ඇති වුණා, වේමත්වතාවයක් ඇති වුණා, වේගයක් ආවේගයක් ආව. මේ ඇඳුම හොඳයි, ලස්සනයි, මට ගැළපෙනවා. වහම අර කඩේ යන එක පොඩ්ඩක් නවත්තලා කඩේ ඇතුළට ගිහිල්ලා අර එළවලු ගන්න එක නවත්තලා කඩේ ඇතුළට ගිහිල්ලා මේ ඇඳුම හොඳට අල්ලලා බැලුවා. දැන් චේතනා රෝද ගහනවා හිතේ දිගටම. දැන් බැරි වෙලාවත් මේක දිගේ රෝද ගැහුවොත් අර කඩේ යන එක නවත්තලා එක්ක එළවලු ගේන්න තිබිච්ච රුපියල් 100න් රුපියල් 50ක් දීලා ඇඳුම ගන්නවා, අර එළවලු ගැනීම නවත්තනවා. මේක නිසා මොකද වෙන්නේ? කළ යුතු කරණීය ධර්ම නොකරනවා, නොකළ යුතු අකරණීය ධර්මයක් ඒ වෙලාවේ. දැන් ඇඳුමක් ගන්න ගියා නම් ඒක වෙන්නේ මේක. ඒක නිසා මේක ඒ මොහොතේ අපි ඒ හිතට ආපු වේගය, ඒ ඇඳුම පිළෙහි තියෙන ඇල්ම අතහැරීම නාතයි, නොඇල්ම නාතයි, මිදීම නාතයි, අතහැරීම වෙත්වා, නොඇල්ම වෙත්වා, මිදීම වෙත්වා, නිවනම වෙත්වා කියලා ඒක ඒ මොහොතේ අත්තර දාලා අර කලන් කරන්න ගිය වැඩේ කඩේ යන එක එළවලු ගන්න, එළවලු අරගෙන එනවා. ඒ වෙලාව ඇඳුමක් ගන්න ගියා නම් අන්න ඒක ඒ වෙලාවේ හරි. ඒක නිසා ඒ වෙලාවේ ඒකලංගේ පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තායි පටිසතිමත්තායි අනිසිතෝජ විහෙරති නච්චකින්චි ලෝකේ උපාදීති. පච්චුප්පට්ඨිතා හෝති වර්තමාන මොහොතේ අපි කරන්න ඕන දේ ඥානමත්තායි පටිසතිමත්තායි ඒ කරන්න ඕන දේ කරණීය ධර්මයේ ඒ වෙලාවේ ඒක කරන්න ඕන. නොකල යුතු දෙයක් ඒ වෙලාවේ නොකල යුතුයි. බොහෝ මිනිසු අර කල යුතු දහම කල යුතු දේ කරන්නේ නොකල යුතු දේ කරනවා. ඒකයි වැඩි.
ගරුණීය ස්වාමීන් වහන්ස, අපි ධාතු ගැන කතා කරනකොට මේ තේජෝ ධාතුව කියන්නේ තාපය තියෙන එකයි.
ඔව්, හිර හිරු එළියක් තාපය. ගිල්ගරක් තාපය.
තාපය ආලෝකය කියන්නේ දෙකක්ද එකක්ද?
ආලෝකය කියන්නේ එකක්, තේජෝ කියන්නේ තව එකක්. දැන් තේජෝ නිසා ආලෝකය එනවා. නමුත් අලෝක කියන මාගදී භාෂාය වචනේ අඳුර දුරු කරනවා කියන. ලෝක කියන්නේ අඳුර, අලෝක කියන්නේ අඳුර දුරු කරන, අඳුර අත්හරින. නමුත් තේජෝ කියන එකේ තේරුම රත් වෙන, ගිනි ගන්න කියන, උණුසුම් වෙන, පිච්චෙන, දැවෙන, තැවෙන කියන අර්ථයක් තියෙනවා තේජෝ.
දැන් ආලෝකය, දැන් අපිට දැන් ආලෝකය නැත්තම් මේ රූප දැන් ඉන්ද්‍රයන් වලට අපිට මුකුත් පේන්නේ නැතුව දැන් රැට අපිට මේ රූප එන්නේ නැහැ.
ඔව්, ඒ වුණාට
සමහර අඳුර නිසා.
දැන් ওই මහත්යට පේන්නේ නැති කැත්ත සමහර සත්තුන්ට. බකමූණ, බස්සෝ, වවුලෝ, නිසාචර සත්තුන්ට, ඒ මිනිසුන්ට, ඒ සත්තුන්ට අඳුර සම්පූර්ණයෙන්ම සියලු දේ අපිට මේ එළිය වගේ පේනවා. ඉතින් ඒක නිසා මේ මසස කොටසකට මේ වගේ අර මේ කියන අඳුර තේරෙන්නේ. නමුත් සියලු සත්තුන්ට මේ මසස එක වගේ නෙමෙයි. ඉතින් ඒක නිසා
ආලෝකයක් නෙවෙයි, ධාතු සත්‍යයක් හැටියට
නෑ. ආලෝකයේ ධාතු සත්‍යයක් නෙමෙයි. ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන තුන සුද්ධාස්තක සහ මේ අවකාශ විඥාන කියන හයට අයිති නෑ. ආලෝක හෝ අඳුර හෝ දෙකම නෑ. මේ ආලෝක අඳුර දෙකම తాවකාලික දේවල්. අපිට දැන් ලයිට් එකක් දාගත්තාම මේ අඳුර දුරු කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ හිතේ තියෙන මේ අඳුර, රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර, අර අලෝභ ආදී සමෝහ, ලෝභක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ නිසා අඳුර දුරු කළා ආලෝක කියන தත්වය ප්‍රඥා ලෝකේ ඇති කරගන්න පුළුවන්.
අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස. මේ මම මේ අපි හැමෝම මුණ දෙන ගැටලුවක් මට අහන්න ඔබ වහන්සේගෙන් හිතෙනවා. දැන් අපි මේ ධර්මය හොයාගෙන අපි දැන් ලංකාවේ හැමතැනම තියෙන භාවනා මධ්‍යස්ථාන වලට අපි යනවා. අපි මේ නිවන් හොයාගන්න තමයි යන්නේ. සමහර තැන්වලදී දැන් මේ අර ඔබ වහන්සේගේම දේශනාවල් වලින් කියුණා මේ ධර්මය වැරදි විදිහට විග්‍රහ වෙච්ච අවස්ථා තියෙනවා කියලා. ඉතින් එතකොට දැන් අපි ලබා ගන්න මේ දැනුම වැරදි විදිහට අපිට ආවහම අපේ නිවන් මාර්ගයට යන්න අපිට ඒක ලොකු බාධාවක් කියලා මට හිතෙනවා. ඉතින් මේ ගැන ඔබ වහන්සේගෙන් මම බලාපොරොත්තු වෙනවා අදහස්.
දැන් ඒක තමයි කෙනෙක් දැනගත යුතුයි, තේරුම් ගත යුතුයි මග්ගේ මග්ග ඥාන දර්ශනය මොකද්ද කියලා. ඒ කියන්නේ මග සහ නොමග, යා යුතු මග සහ නොයා යුතු මග කියලා දෙපැත්තක්. එකක් තාන බලන්න, එකක් දෙපැත්තක්. මේ දෙපැත්තක්ම තියෙනවා මේ ලෝකේ. එකක් පැවැත්ම, එකක් නැවැත්ම. පාටිතං අපවත්්‍යවත්්‍යං පවත්්‍යතං අපපත්්‍යවත්්‍යං කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේ දෙපැත්ත විග්‍රහ කරලා තියෙනවා. ලෝකේ ඇතුළෙන් දෙපැත්තක් තියෙනවා. එකක් ලෞකිකයි, එකක් ලෝකෝත්තරයි. ඒක දෙපැත්ත එකක්. ලෝකේ ඇතුළෙන් දෙපැත්තක් තියෙනවා. එකක් අපාය, එකක් සුරලෝ, දෙවිය ලෝක. හැබැයි මේ අපාය සහ දිව්‍ය ලෝකේ කියන දෙපැත්ත ලෝකෙ තුල තියෙන දෙපැත්තක්. බොහෝ මිනිස්සු හිතනවා දිව්‍ය ලෝකේ තමයි නිවන. ඒකනේ ඔය රාජ්‍ය සැප, සිතු සැප, දේව් සැප, මේ දේව් මිනිස් සැප කියලා නිවන් දකින්නේ. ඒ මොකද්ද? ඒක පැවැත්ම තුලම අතරමං කරන අතරමං ඌ දෙයක්. ඒක බුද්ධ දේශනාව නෙමෙයි. බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ දේව් සැප කෙලවර නිවන් දකින්න කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ වර්තමාන මොහොතේ නිවන් අවබෝධ කරගන්න ඕන. හෙටට කල් දැම්මොත් නිවනයි ප්‍රමාද වෙන්නේ. නිවන අවබෝධ කරගත යුතු කොයි මොහොතද? පච්චුප්පට්ටිතා හෝති, වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන රාගය, ද්වේෂය, මෝහය වර්තමාන මොහොතේම අයින් කිරීම නිවනට උපකාර වන නිවැරදි ආනපාන සතිය. ඉතින් ඒක නිසා මේ දෙක හරියට තේරුම් ගන්න ඕන. බොහෝ මිනිස්සු මේ ධර්මය, බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන වචන අදට නෙමෙයි හෙටට, මතුවට, පරලොවට, මතුලොවට, අනාගතේ ලෝකයට, අනාගතේ හදන්න, අනාගතේ හදන්න බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ පාවිච්චි කරනවා නම් ඒක වැරදි. ඒ නිසා මේ නිවන තියෙන්නේ මේ වර්තමාන මොහොත තුල මිසක් හෙට නෙමෙයි. හෙට මැරෙයිද කවුද දන්නේ? අද කළ යුතු දේ, අද අහගත යුතු දේ, අද අනුගමනය කළ යුතු දේ, අද භාවිතයට ගත යුතු දේ අදම භාවිතයට ගන්න පටන් ගන්න ඕන. හිත මේ බාහ්‍ය දාරු වීරියතුමා, ඔය සන්තති අමාත්‍යතුමා, ඒ වගේම පුක්කුසාති රජුරුව දවස් ගණන් බණ ඇහුවේ නැහැ. හැබැයි මගඵල ලැබුවා. නිවන් සාක්ෂාත් කරගත්ත වර්තමාන මොහොතට හිත පාත්වගේ. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ නොයෙකුත් චරිත විග්‍රහ කරලා තියෙන්නේ මේ වර්තමාන මොහොත අපි අර දෙපැත්ත තේරුම් අරගෙන කළ යුතු කරණීය සහ නොකළ යුතු අකරණීය තේරුම් අරගෙන යෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය දෙපැත්ත තේරුම් අරගෙන ක්‍රියා කිරීමයි. ඒක තමයි මග්ගේ මග්ග ඥාන දර්ශනය.
ගරුතර ස්වාමීන් වහන්ස, මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් පංච උපාදානස්කන්ධය එකවරම උපාදානය වෙනවද, එකවරම ක්‍රියාත්මක වෙනවද කියන එක එක ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නය, මගේ හිතට දැන් පටිගයක් ආපු වෙලාවට පටිගය වෙනුව පටිගයට දුරු කරගන්න මෛත්‍රිය වඩන්නේ නැතුව මම එකේ ඉඳන් 50ට හරි උම ගණන් කිරිලා ඒ වගේ වෙනත් කාර්යයක් කරොත් ඒක ගැන අදහසක් මොකක්ද කියලා දැනගන්න කැමති.
ඔය ප්‍රශ්න දෙකක්. පළවෙනි එක මේ රූප, වේදනා, සංඥා, සංකාර කියන පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය, රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාර විඥානස්කන්ධය පහම එකටමයි උපාදානය වෙන්නේ. දෙපාර ඉසෙල්ල රූප උපාදානය කරගෙන ඊට පස්සේ වේදනා උපාදානය කරගෙන ඊට පස්සේ සංඥා කරගන්න බෑ. අපි දැන් මේ කෝප් එක ගත්තොත් මොකද තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහම එකටමයි ගන්න. නැතුව ඉසෙල්ල රූපය ගන්න බෑ. ඒක නිසා මේ පංචස්කන්ධය බුදුහාමුදුරුව විභංග කරලා බෙදලා දීලා තියෙන්නේ මේ ප්‍රහාණය කිරීමේ, තේරුම් ගැනීමේ, විභජනය කිරීමේ, විභජ්‍යවාදීක හැටියට විභජනය කරලා පෙන්නලා, මේක බෙදලා පෙන්නලා, මේක අත්තරින්නට උපකාර වන මාර්ගක් පාරක් කියා දෙන්න. ඒ මිසක් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ එකපාරටම මිසක් දෙපාරකට එහෙම ගන්නත් බෑ, උපාදානය කරගන්නත් බෑ, අතාරින්නත් බෑ. එකටමයි හැම තැනකම බුද්ධ දේශනාවේ තියෙන්නේ. අනිප්පාර මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි දෙකක්. පංචස්කන්ධය බුදුහාමුදුරුවන්ටත් අනිවාර්යෙන් පාවිච්චි කරන්න, භාවිතා කරන්න වෙනවා. බුදු වූ අරහත් වූ අරහතුන් වහන්සේලාත් පංචස්කන්ධය උපාදානය කර නොගෙන භාවිතා කරනවා. දැන් බුදුහාමුදුරුවන්ගේ අරහතුන් වහන්සේගේ කොටස් පහක් තියෙනවා මේ පංචස්කන්ධේ. ඒක අර ගිහියෙක් උපාදානය කරගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන පහ නෙමෙයි. ඒක රූප වේදනා සංඥා කියන එක සබ්බචිත්ත සාධාරණ. ඒක බුදුහාමුදුරන්ටත් අරහතුන් වහන්සේටත් පෘථග්ජන පුද්ගලයාටත් රූප වේදනා සංඥා සබ්බචිත්ත සාධාරණ. හැබැයි බුදුහාමුදුරුව සංකාර නොකරන නිසා ක්‍රියාසිට කරනවා, සංකාර නොකරන නිසා විඥානය උපදින්නේ නැහැ, ප්‍රඥාවෙන් කටයුතු කරනවා. එතකොට බුදුහාමුදුරුවන්ගේ පංචස්කන්ධය මොකද්ද? රූප වේදනා සංඥා ක්‍රියා පඤ්ඤා. පෘථග්ජන පුද්ගලයා සංකාර කරන නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට මේ විග්‍රහයෙන් තේරුම් ගන්න ඕන මොකද්ද මෙතන තියෙන වෙනස. පෘථග්ජන පුද්ගලයා කරන්නේ සංකාර, ආර්යයන් වහන්සේ කරන්නේ ක්‍රියා. දැන් ඒක තමයි කිව්වේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සියලු දුකට සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. දැන් මෙතෙන්දි තේරුම් ගන්න ඕන සංතේරුම් ගන්න ඕන. දැන් මේ දෙකට බෙදලා තියෙන්නේ වචනේ සංකාර. බුදුහාමුදුරෝ කාර විතරයි කරන්නේ, සං කරන්නේ නැහැ. සං විසං කරලා, සංදි විසංදි කරලා, සමුදය නිරෝධ කරලා, සංවට්ට විවට්ට කරලා තියෙනවා. එහෙමනම් අපි සංතේරුම් ගත්තේ නැත්නම් ධම්මෝ සංදිත්තිකෝ වෙන තාක්කල් අපිට සංකාර විසංකාර කරලා සන්ධි විසන්ධි කරලා ක්‍රියාසීත් විතරක් පවත්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේක තමයි නියුණ. වෙන මොකක්වත් නෙමෙයි, ඔතන තමයි නියුණ තියෙන්නේ. මේ පංචස්කන්ධයමයි අපිට නිවැරදිව තේරුම් ගන්න ඕන. පංචස්කන්ධයේ උපාදානය කරගන්නෙම සංකාරයක් කරලා, සංචේතනාවක් කරලා, සමුදේ බිහි කරගෙන සංසාරයි කියලා ඒවා අල්ලගෙන අයිති කරගෙන බදාගෙන ගොඩ ගහගෙන එකතු කරගෙන කටයුතු කිරීම. දෙවැනි ප්‍රශ්නේ මොකද්ද කිව්වේ? ඔව්, මෙහෙම කතාවක් තියෙනවා, සන්තාන විතක්ක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සන්තාන විතක්ක සූත්‍රයේ තියෙන පියවර පහක් අපිට තරහක් ආවහම එක වේගයක් වේදනාවක් ආවේගයක් හිතට එනවා. මේ වේගය තියෙනකම් අපිට මෛත්‍රී වඩන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පළවෙනි පියවර එකට ඔය උපාසකම්ම කියපු උදාහරණයම ගන්නවා නම් අපිට පුළුවන් වෙනවා මේ වේගය ආපු ගමන්ම මේ පිළිබඳව යම් යථා භූත ඥාන දර්ශනයක් තියෙනවා නම් මේක වැරදි කියලා, මේ වේගය තරහ නිසා කිලුට වෙනවා කියලා, අපි තරහ අපිට නොගැලපෙන නොපෑහෙන ඇහෙන් හෝ කණින් හෝ ඇහුව දෙයකට වෙන්න පුළුවන්. එක පාට අපි 1 2 3 4 5 5 4 3 2 1 අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගනිනවා. මොකද වෙන්නේ? අර වේගය සමතේටපත් වෙනවා. යදිදන් සබ්බ සංකාර සමතෝ. අන්න ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා මෛත්‍රී වඩලා අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා කියන තැනට එන්න. ඒක සන්තාන විතක්ක සූත්‍රයේ පියවර පහකින් මේක පැහැදිලිව විග්‍රහ කරලා දීලා තියෙනවා.
ගෞරවනීය අරහතුන් වහන්සේ, මම දැනගන්න කැමතියි පුද්ගලයේ මිය යාමට පෙර නිමිති කියලා දකින්නවද, ඒ පුද්ගලයාට දැනෙනවද?
ඔව්, දැනෙනවා. හුඟක්ම අයට දැනෙනවා.
දැන්
බොහෝ අයට ඔය අසුතවත් පෘථග්ජන පුද්ගලයෙකුට වුණත් හැබැයි එයාට දැනෙන්නේ නැහැ මේ මරණ නිමිත්තක් කියලා. අනික් මිනිසුන්ට පේනවා. දැන් අපි හිතමුකෝ මොනවා හරි වැරදි වැඩක් කරපු මිනිහෙක්, ඒ වැරදි වැඩේ පිළිබඳවමයි උපාදානය කරගෙන තියෙන, හිතේ වෙන හිතවිල්ලක් එන්නෙම නැහැ. අර ගරුක කර්මයමයි හිතට එන්නේ. ඒ අනුව ඒකට අදාළ අපි හිතමුකෝ ඌර මැරුවාර චුන්දසූ කර මැරෙනකොට ඌරෙක් වගේ කෑ ගහන්න බඩ ගහන්න ඒ වගේමයි අනික් සියලු මිනිස්සුත් මිනිස්සු ඇටියට ජීවත් වුණාට තමන් ජීවත් වෙන කාලේ බහුලවම භාවිතා කරපු හොඳ හෝ නරක හෝ දෙකම අර පුද්ගලයා තුළ මරණයට දවස් හතක්කට පෙර ඔය අතර කාලය තුළ මේ වගේ නිමිති බොහෝ අයට පහළ වෙනවා. ඒ වගේම බොහෝ අය මරණාසන්න වෙලාවේදී ඔය අපි කියනවා දොඩවනවා කියලා ඒ වගේ යම් යම් දේවල් දොඩවනවා කියවනවා. කළු අඳුරු ගුහා දැක්කා කියනවා, එක්ක ආලෝක දැක්කා කියනවා. මේ කළු අඳුරු ගුහා දැක්කා කියන්නේ අපාය දැක්කා කියන එක තමයි. හතර අපායටම යන්නේ. ආලෝකයක් දැක්ක කියන්නේ පිරිසිදු ඒ පුද්ගලයා යම් යහපත් තැනකටමයි සුගතියකටමයි යන්නේ. ඉතින් ඒ වගේ නිමිති සියලු දෙනාට පහළ වෙනවා.
ආවෙන්ද තව වතාවක් අහන්න ඕනේ. ඒ පුද්ගලයාට දැනුණද ඒ පුද්ගලයා ගියේ කොහාටද
කියලා? ඒ පුද්ගලයාට තේරෙන්නේ
දැනෙන්නේ.
ඒ පුද්ගලයා දැනන්නේ.
ඔව්
සාමාන්‍ය. ඒ පුද්ගලයාට ඒක දැනීමක් එච්චර නැහැ.
සාමාන්‍ය.
හැබැයි යම් ආකාරයක හිත රාගය ද්වේෂය තාවකාලිකව යටපත් කරගත්ත පුද්ගලයෙකුට එහෙම නැත්නම් තුන්කල් දක්නා නුවණ තියෙන පුද්ගලයෙකුට මේක තමන් යන්න තියෙන තැන යන තැන දකින්නවා. ඒ වගේ දැන් අර අසිද්ධතාවසත් දැක්කනේ තමන් යන තැන නේව සංඥා නා සංඥා තලයට යන්නේ. එයා දැක්කා ඒ දැන් බුදුහාමුදුරුව බුදු වෙන දවසක් දැක්කා. බුදු වෙන්න ඉස්සෙල්ලා තමන් මැරෙන බව දැක්කා. මැරුණාම යන්නේ නේව සංඥා නා සංඥා තලයටත් බව දැක්කා. බුදු වෙන බව දැක්කාම සිනා වුණා. අර යන්නේ නේව සංඥා නා සංඥා තලයට. එතෙන්ට ගියාම අර අසංඥ තත්වය අනුව බුදුහාමුදුරුව කියන එක වචනයක්වත් බුදුමන අහන්න බෑ. අර අක්කනෝ අසමයෝ එකින්ද ඇඬුවා. ඒ නිසා අභිඥාලාභීන්ට යම් අධිමානසික ශක්තියක් තියෙන කෙනෙකුට තමන්ට මරණයටපත් වෙලා යන තැන තේරුම් ගන්න පුළුවන්. ඒ වගේමයි මගපල ලැබුවාට පස්සේ ඒ පුද්ගලයාටත් අර තමන් උපාදානය කරගෙන නැති නිසා නිදහස් වෙලා විමුක්ති මාර්ගයට යන බව තේරෙනවා පේනවා.
ඊහා සම්බන්ධව තවත් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ පුද්ගලයාම සිහි කල්පනාවෙන්ද මේගේ පැයකින් මගේ මිය යාම සිදු වෙනවා කියන සිහි කල්පනාවකින් ඉඳලා එයාට
එහෙම ඒවා තියෙනවා. බොහෝ හොඳ යහපත් චේතනාවක් කල්පනාවක් තියෙන පුද්ගලයන්ට පේනවා තමන් පැයකින් දවසකින් මේ මිය පරලෝ යනවා. ඊට ඉස්සෙල්ලා කළ යුතු යම් යම් දේවල් සිහිපත් කරගන්න. සමහරු කිසිම සිහියක් නැතුව අසිහියෙන්ම මිය යනවා. ඒකට හේතුව රාගය ද්වේෂය මෝහය පැවැත්ම තුළ හිතේ තියෙන නිසා, උපාදානය කරගෙන තියෙන නිසා.
ස්වාමීන් වහන්ස, රතන සූත්‍රයේ දේශනා කරේ රාග ද්වේෂ මෝහ දුරු කරන්න නැතුව තුන්බිය යනු මොකද්ද?
තුන්බිය එක තමයි. තුන්බිය මොකද්ද? රාග ද්වේෂ මෝහ බිය. ඒක තමයි තුන්බිය. වෙන මොකක්වත් නෙමෙයි. දැන් විශාලා මහනුවර කොහෙද? මේ හදවත. මේ ওই බම්බයක් වමන වූ ශරීර කූඩුවේ තියෙන හදවත තමයි මේ තුන්බිය දැනෙන තන. නැතුව පොළොවට ගස්වලට නගරවලට බියක් තියෙනවද? දොසක් තියෙනවද? රෝගයක් තියෙනවද? බයක් තියෙනවද? මොකවන්නේ? ඒවා මිනිස්සුන්ට, සත්තුන්ට, ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට, ප්‍රාණීන්ටයි ඔය කියන බය තියෙන්නේ. වෙන කොහාටවත් බයක් නෑ. නගරවලට කොයින්ද? ගස් ගල් වලට, ගොඩනැගිලි වලට ඔය තියෙන ඒවට මොන බයක්ද? මොන බයක්? මේවා උදාහරණයේ උපමාව. දැන් අද පණපීඨවල ගත්තා පරමාර්ථ ධර්මය යටපත් කළා. ඒකයි කළේ. ඒ නිසා දැන් මේ බිමට පිරිත් පැන් ඉහි යයි ගියාට හරියන්නේ නැහැ. පිරිත් පැන් කොහටද යන්න ඕනේ? මේ හදවතට පිරිත් කියන්නේ ඔය නියම ධර්මය දෙන්න ඕනේ. අද උපමාව කරනවා පරමාර්ථය ඇහිලා ගිය. හැම තැනකම ඒක වුණා. ඒක වෙනවා. ඒක කරලා තියෙනවා. එහෙම තමයි. ඉතින් උපහාම උපමාවක් උදාහරණයක් ගන්න එපා. ඒ කාලේ තිබුණ හොඳ නගරයක් අරගෙන. ඔව් දැන් ඔය අද කැබිලිට කියන්නේ එදා විශාලා මහනුවර. දැන් හැබැයි හොයාගෙන තියෙනවා සියලු මිනිස්සු. දියාගල් හත ඔක්කොම හොයාගෙන ඒ ගොඩ නැගිලි සියලු දේ හොයාගෙන අද තියෙනවා. අනිත් පාර ඔය කැබිලිටට ගිය කවුරුත් දන්නවා මේ ඔය ඉරුවඩුන්නේ බෝධීන් වහන්සේකින් ගෙනිච්ච බෝපැල දැනටත් හතක් බෝ අංකුර විශාල පරණ බෝගස් හතක් මේ කතරගම ඉඳන් කැබිලිත්තට යන පාරේ කැබිලිත්ත ඇතුළුව හතක් හම්බ වෙලා තියෙනවා. අති පැරණි අවුරුදු 2600කට වැඩි පැරණි බෝධීන් වහන්සේලා බොහොම පැරණි බෝගස්. ඔය යන මිනිස්සු හැම බෝගහකටම වැඳුම් බිඳුම් කරන්න අද කටයුතුත් කරලා. මේ මිනිස්සු හිතවන්න එපාය. ඇතුව බෝගස් ඉබේ පැලවෙන්නේ නැහැනි. බොහොම පැරණි බෝගස්. හිතාගන්න බැරි තරම් පැරණි බෝධීන් වහන්සේලා. දියාගල් හත අදත් ගිය ඕන කෙනෙකුට බලාගන්න පුළුවන්.
ගරුතර ස්වාමීන් වහන්ස, මේ දැන් ජීවත්වන කාලයේදී හොඳට පින් දහම් කරලා ගුණගරුක සාර ධර්ම ඇති කරලා අපි අම්මා කියන්නකො, අම්මා හොඳට ඉඳලා එක තැන් වෙලා අවුරුදු 6ක් 7ක් මේ සිහිය නැතුව යනවා. ඒ සිහිය නැතුව ගිහිල්ලා එයා ඉන්නේ මේ ලෝකෙ නෙමෙයි, මේ කිසිම දෙයක් දන්නේ නැහැ. එහෙම වෙන්න හේතුව මොකද කියලා මම දැනගන්න.
දැන් මේක බුදුහාමුදුරුව විග්‍රහ කළ තියෙනවා මහා කම්ම විභංග සූත්‍රයේ, චූලකම්ම විභංග සූත්‍රයේ. දැන් බොහෝ දුරට මුළු ජීවිත කාලයම හොඳ යහපත් පින්දහම් කරලා පව්කම් කරේ නැහැ කියලා හිතන මිනිස්සුත් අවසානයේ ආසන්න කර්මය, එක්ක ගරුක කර්මය, එක්ක බහුලව පුරුදු කරපු දේ උපාදානය කරගත්ත දේ වැරදි නම් ප්‍රතිවිපාක හැටියට උපදින්නේ කොහෙද? අර උපාදානය කරගත්ත වැරදි තැනක. ඒ නිසා කොච්චර අර පව්කම් නොකළත් පින්කම් කළත් අපායන් ඉඳ තියෙනවා කියලා මහා කම්ම විභංග සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා. ඉතින් ඒක නිසා ඒ වගේමයි බොහෝ පව්කම් කරපු බොහෝ මිනිස්සු ඉන්න පුළුවන් අර ආසන්න කර්මය එකපාර්ට මේ උපාදානය කරගත්තේ යහපත් චේතනාවක් යහපත් සිතක්. ඒ නිසා ඒ පව්කම් කළත් සමාධි සුගතියක උපදින්න පුළුවන් කියලා මහා කම්ම විභංග සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලි කළා. ඉතින් ඒක නිසා මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. අපිට මේකෙන් වළකින්න ක්‍රමයකුත් බුදුහාමුදුරුව කියා දුන්නා. මොකද්ද ක්‍රමය? අපේ මනස බොහොම පැහැදිලිව පිරිසිදුව මෙනෙහි කරන්න පුළුවන් මේ අවස්ථාවේ මනස දුර්වල වෙන්නට ඉස්සෙල්ලා, වයසට යන්නට නොහැකි තත්ත්වයටපත් වෙන්නට ඉස්සෙල්ලා අපි පුරුදු කරගත යුත්තේ, පුහුණු කරගත යුත්තේ නිවැරදිව ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න. ඒ ආනපාන සති සමාධියේ නිවැරදිව පුහුණු කරගත්තොත්, පුරුදු කරගත්තොත් අපිට කවදක්වත්ම මරණ මොහොතේ මේ ආනපාන සති සමාධියේ නොපිහිටා මිය යන්නේ නැහැ. ඒක අභවයයි කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒකායන මාර්ගය විග්‍රහ කරපු මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ පළවෙනි පියවර ආනපාන සති සමාධිය නිවැරදිව ජීවිතයට දෛනිකව අපි මේක දැනගත්තට පස්සේ අද ඉඳන්ම පුළුවන් හැම අවස්ථාවකම නිවැරදිව කළ යුතු කරණීය ධර්ම ආන කරන්න ඕන, නොකළ යුතු අකරණීය ධර්ම පාන කරන්න ඕන. වැරදි දෙයක් හිතට එන හැම වෙලේම ඒ වැරදි දේ පාන කරලා ඒ වෙනුවට ඒ තැනට අනතිවත්ත නට්ටේන ආකාරයට යහපත් දේ නිවැරදි දේ තීනි සුචරිතය භාවිතයට ගන්න ඕන එක ආනපාන සති සමාධිය. ඉතින් ආනපාන සති සමාධිය නිවැරදිව තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා කිසි දවසක මගඵලයක් නොලබා මරණයට පත් වෙන්නේ නෑ කියන එක මම සාධික කළා කියනවා බුදුහාමුදුරුවෝ මේක කියලා තියෙන නිසා. ඉතින් ඒක නිසා අවම වශයෙන් හෝ සෝතාපට්ටි ඵලයට පත් වෙන්නවත් මේ ආනපාන නිවැරදිව තේරුම් ගත යුතුමයි.
ස්වාමීන් වහන්සේ පරතෝ ഘോഷක ප්‍රත්‍යය කියන්නේ අරිය උත්තමයේ කටහඬින් බණහන් නැතුව මාර්ගඵලයක් ලබන්න බෑ කියන එක විද්‍යුත් මාර්ගයෙන්.
ඔව්. දැන් මේක පිටකෝපදේශී කියලා පොතක් තියෙනවා. පිටකෝපදේශය කියන පොත මේ බුදුහාමුදුරුවන්ගේ කාලෙදී පොත නෙමෙයි, පස්සේ කාලෙක ලියපු පොතක්. නමුත් පිටකෝපදේශයේ පළවෙනි ඡේදයේම ආරම්භයේම තියෙන්නේ මේ මඟපල් ලබන්නට සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට අනිවාර්යයෙන්ම පරතෝඝෝෂික ප්‍රත්‍යයත් පරතෝඝෝෂ ප්‍රත්‍ය තුලින් ලබන සම්මාදිට්ඨියත් කියන දෙක අත්‍ය අවශ්‍යයි කියන එක මේ පිටකෝපදේශයේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ දිගින් දිගටම මේකමයි විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ පරතෝඝෝෂික ප්‍රත්‍ය කියන්නේ පර ප්‍රත්‍ය නැතුව අර ලෞතර බුදු කෙනෙකුට හෝ පත්‍යේක බුදු කෙනෙකුට හැර අරහත් බුද්ධත්වයට පත් වෙන සියලුම දෙනා අනිවාර්යෙන් මේ බුදු හඬ බුදු බණ බුදු භව බුදු කියන්නේ මේ පුද්ගලයෙක් නෙමෙයි. භව උදුරා දමන කියන අර්ථයයි බුද්ධ කියන. ඉතින් ඒ භව උදුරා දමන ධර්මය ඥාන ක්‍රමය මාර්ගය පිළිවෙත තවත් කෙනෙකුගෙන් අහගන්න ඕන. භව උදුරා දමන කියන එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. කලු නසන බෞද්ධා දෙමීම සහ කලු නසන කල්යාණ කලන කියන වචන දෙකේ සමානාර්ථයක් තියෙනවා. කලු නසන කෙලෙස් නසන කිලුටු දේ නසන බෞද්ධා දමන ක්‍රමය අහගන්න ඕන. එකයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එකේ තේරුම.
මේ විද්‍යුත් මාධ්‍යයෙන් ඒක ලබා ගන්න බෑ.
ඈ
විද්‍යුත් මාධ්‍යයෙන් එහෙම අහලා
විද්‍යුත් මාධ්‍යයෙන් ලැබෙන්නේ දැන් අපි හිතමුකෝ ඉන්ටර්නෙට් එකෙන් රූපවාහිනියකින් රේඩියෝ එකකින් මේ වගේ දෙයකින් ලැබෙන්නේ සුතමයේ ඥානය. මොකද්ද සුතමයේ ඥානය? සුතමයේ ඥානයයි පරතෝඝෝෂික ප්‍රත්‍යයයි දෙකක්. දැන් පරතෝඝෝෂික ප්‍රත්‍ය බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලේ බුදුහාමුදුරුවන්ගේ අභිමුඛයේදී බුදුහාමුදුරුවෝ බුදුමුවෙන් දේශනා කරපු දේ තමන්ගේ කණින් ශ්‍රවණය කළ අහලයි පරතෝඝෝෂික ප්‍රත්‍ය ලැබුවේ. අදත් ඒක ඒ විදිහටම තමයි. අපි අර දැන් පරතෝඝෝෂික ප්‍රත්‍ය ලැබුවට පස්සේ අපිට රේඩියෝ එකෙන් දැන් CD තටියක් ගිහිල්ලා අහලා මේ සුතං සුසුතං බහුසුතං සුත කියන්න පුළුවන්. ඒක සුතමය ඥානෙ. ඒක අර දිගින් දිගටම ඒක පාවිච්චිවගෙන යන. ඒක තවත් පැහැදිලි කරගන්න. නමුත් පරතෝඝෝෂික ප්‍රත්‍ය කියන එකයි සුතමේ ඥානය කියන එකයි දෙකක්. ඒක නිකේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය ඒකත් අවශ්‍යයි. නමුත් පරතෝඝෝෂික ප්‍රත්‍ය අර කල්යාණ මිත්‍ර සම්පත්තියත් පරම පවිත්‍ර සිරි සද්ධර්මයක්. දැන් මේ පරතෝඝෝෂික ප්‍රත්‍යට බණ කියන්න ඕන. බහ නෙමෙයි. බණ කියන්නේ බහ කියන්නේ දෙකක්. බණ කියන්නේ මොකද්ද? භව නසන දේ බණ, භව හදන දේ බහ. දැන් ඔය දෙව් මිනිස් සැප රජ සැප ලබන්නට ලෝකෙ හදන්නට ලෞකිකත්වයේ තුල යම් ආකාරයක කරදරයකින් ඔය සෙත් ශාන්තියක් කිරීම මොකද ඔක්කොම බහ. ඒවා බහ. අද ඔය කියන බොහෝ පිරිත් ජලනන්දන පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, ජින පංජරේ ඔය කියන පිරිත් සියලුම දේ බුදුහාමුදුරුවන්ගේ දේවල් නෙමේ, බහ. ඒවා පස්සේ හදාගත්ත බහ. බණ තියෙනවා. කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය, මේ රතන සූත්‍රය විශේෂයෙන්ම ඒවා බණ. භව නසන ධර්මය. හැබැයි ආ දේවා පරිවර්තකයෝ ඒවත් බහ හැටියට ලෝකයා දන්න පරිවර්තනය කරගන්න. ඒක පස්සේ කාලෙක අටු ආකාරය කරගත්ත වැරදි දෙයක්.
දැම් පරතෝ ගෝෂික තත්ත්වයක් ලබලා ජාත සෝතාපත්ය තත්ත්වයට පත්ව කිච්ච කෙන
ආයත් ආයෝනින
නෑ
අනකපාර ජීවිතය කාලය නෙමේ මේ මුළු සංසාරය ගමනි පරතෝගෝෂික ප්‍රත්්‍යය එක පාරක් ලබාගෙන සෝතාපත්ති පලයට පත් වනා නම් ඒ පුද්ගලයා නිවන්ට සෝතාපත්ති පලට හැබැයි බුදු හාමුදුරුවන්ගේ බණ නොහපු කෙනෙ මෙතන කවුරුවන්න අතීතයේ බුදුවරයෙකුගෙන් හෝ අරහතුන් වහන්සේ කෙනෙක්ගෙන් බණ නාහපු කවුරුවත් නැහැ. හැබැයි පරතෝඝෝෂික ප්‍රත්‍ය ලැබුවේ නැහැ. හේතුව මොකද? ඒ අහපු බණ අර විචතා පරිචිතා මනසිකරෝතා සුප්පටිත්තා කියන தത്വෙට පත් කළේ නැහැ. සෝතාපට්ටි ඵලයට දස්සනේන සම්පන්න වුණේ නැහැ. අර සුතවත් අරිය ශාවකෙක් වෙන්න සද්දස්ස කුල බුද්දස්ස උනේ නැහැ. සද්දා හෝති උනේ නැහැ. සද්දා ඉන්ද්‍රිය මතු උනේ නැහැ. සද්දා බල මතු කරගත්තේ නැහැ. ඉතින් ඒක නිසා මේක ටිකක් අමුතු දෙයක්.
මට ඊගාව ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් පරතෝ ഘോഷික තත්ත්වයක් ලැබලා හොන්නේ නැත. ජාත සෝතාපට්ටි කෙනෙක් අනාගතයේ ඉපදිලා නැවත
එයාටත් දෙන්න පුළුවන් පරතෝ ഘോഷික ප්‍රත්‍ය. සෝතාපට්ටි ඵලයට පත් වුණා නම් එයා නැවත ජාත සෝතාපන්න ඵලයට පත් වෙලා මේ ධර්මයේ මේ බණ
කියනවා නම්
පණ පිහිටවා අර පරතෝ ഘോഷික ප්‍රත්‍ය
නැවත මේ ශාසනය මේ විදිහට ගෙනියන්න
පුළුවන්.
අවසරයි අරහතුන් වහන්ස මේ සෝවාන් ඵලයේ ලබා ගන්නට ඔය චත්තාර සිද්ධාස්ථානත් වඳින්න ඕනද අනුගත වෙනවයි කියන එක මට බුද්ධ සත්‍යයට අනුගත වෙනවයි කියන පොඩ්ඩක් පැහැදිලි කර
දෙන්න. දැන් මෙහෙමයි මේකේ තියනවා බුදුහාමුදුරුව මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට විනාඩි 5ක් 10ක් තියා ආනන්දහාමුදුරුව බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් ඇහුවා. මේක මේ අතීත බුද්ධ ශාසන හතක නොකල නොඇසූ ප්‍රකාශයක්. මේක මේ ප්‍රඥාධික බුද්ධ ශාසනයක විතරයි මේ තත්ත්වය මතුවෙන්නේ. බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා ආනන්දහාමුදුරුව භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මේක මහපරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි කොටස ඕන කෙනෙකුට කියවලා ওই ප්‍රශ්නේ උත්තරේ තියෙනවා. ඒකේ අවසානයේ බොහොම ගැඹුරු ධර්මයක් තියෙනවා. මේක කියවලා තේරුම් ගත යුතු ඕනම කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ තව විනාඩි 5කින් 10කින් පිරිනිවන් පාන්න හදන්නේ. ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට එහෙම නැත්නම් මේ සෝතාවදානීය පඤ්ඤා සුතමේ ඥානය ලබන්නට උපකාර වූ බුදුරුව බුදුහඬ බුදුබල බුදුබව මේ බව උදුරා දමන්නට උපකාරක ධර්මය බුදුහඬකින් අහන්න ක්‍රමයක් නැහැ නේද? ඒකින්ද අනාගතේ කෙනෙකුට මගපල් ලබන්න සෝතාපට්ටි ඵලයට පත් වෙන්න මේ පිරිනිවන් පෑවහම ක්‍රමයක් නැහැ නේද කියලා ප්‍රශ්නයක් ඇහුවා. මේ පැහැදිලි ප්‍රශ්නයක් ඇහුවා. බුදුහාමුදුරුවෝ මාහේවං ආනන්ද නෑ ආනන්ද සද්දස්ස කුල පුත්තස්ස චත්තාරෝඨානානි දසනියානං සංවේජනියානං කියලා පැහැදිලිව කිව්වා. මේ බුද්ධ ශක්තිය අනුගත වෙලා තියෙන ස්ථාන හතරක් මේ විස්තරේ මේ විශ්වය තුළ මිහිතලය තුළ එකම රේඛාවක චත්තාරෝ ඨානානි ඨානානි කියන්නේ මේ ස්ථාන හතර එක රේඛාවක එක දේශාංශකයක එක සමාන දුරින් එක සමාන දුරකින් මේ ස්ථාන හතර මේ චත්තාරෝ ඨානානි පිහිටලා තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුව කිව්වා මේ ස්ථාන හතර අර බෝසත් කුමාරයා උපදුණු ස්ථානය ඒ වගේම බුද්ධත්වයට පත් වූ ස්ථානය පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු ස්ථානය සහ පිරිනිවන් පෑව පාන කුසිනාරා නුවර කියලා මේ ස්ථාන හතර යම්කිසි සද්දස්ස කුල පුත්තස්ස කියන පුද්ගලයෙකුට සියලු දෙනාට නෙමෙයි සද්දස්ස කුලපුත්තස්ස වෙන්න නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක් අර පරම පවිත්‍ර සී සද්ධර්මයේ ශ්‍රවණය කළා ලබාගත් පරතෝඝෝෂික ප්‍රත්‍යත් ලැබෙන්න. ඒ සද්දස්ස කුලපුත්තස්ස පුද්ගලයාට සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා. ඒ සද්දා ඉන්ද්‍රිය මතු වූ පුද්ගලයා මේ බොටල් නෙක් එකෙන් මේ බාධකෙන් ඉවත් වෙන්න නම් අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න නම් මේ චත්තාරෝට ආනානි දැක වැඳ පුදාගත යුතුයි. ඒ තැනදී බුද්ධ ශක්තියට අනුගත විය යුතුයි කියන මේ ප්‍රකාශය බුදුහාමුදුරුව පිරිනිවන් පාන්න විනාඩි ගණනකට පෙර ප්‍රකාශයක් කළා. මේක මේ ප්‍රඥාධික බුද්ධ ශාසනයක විතරයි මේ තත්ත්වය තියෙන්නේ. දැන් සද්ධාධික හෝ වීරාධික බුද්ධ ශාසනවල මෙහෙම එකක් තිබුණේ නැහැ. ඇත්තේ නැහැ. දැන් සිකී, වෙස්සබු, කකුසන්ධ, කෝණාගම, කාශ්‍යප මේ අපේ ගෞතම බුදුහාමුදුරන්ට පෙර හිටිය බුද්ධත්වයට පත් වූ සියලු බුදුවරු හත් නමක්ම හය නමක්ම මේ හත්වෙනි බුද්ධ පියාණන් වහන්සේ තමා ගෞතම බුදුහාමුදුරුව අර සද්ධාධික හෝ වීරාධික මිසක් ප්‍රඥාධික නැමේ. ප්‍රඥාධික බුද්ධ ශාසනයක බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාවදාලට පස්සෙත් තව බොහෝ පිරිසකට පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තියෙනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන මේ සෝතාවදානේ පඤ්ඤා සුතමේලා ලබාගෙන දසඤ්ඤාන සංවේජිනාන කියන චත්තාරෝඨාන නිවන් පුදාගෙන සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන්. නමුත් අර සද්ධාධික බුද්ධ ශාසනයක දැන් කාශ්‍යප බුදුහාමුදුරුව බොහොම දිගු කාලයක් ජීවත් වුණා ඒ කාලේ. ඒ නිසා කාශ්‍යප බුදුහාමුදුරුව යම් කිසි දවසක පිරිනිවන් පෑවට පස්සේ ඊට පස්සේ තව අලුතෙන් කිසි කෙනෙකුට මේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට ක්‍රමයක් තිබුණේ නැහැ. ක්‍රමයක් නැහැ. නමුත් සෝතාපට්ටි ඵලයට පත් වූ අය තව බොහෝ හිටියා ඉතුරු මගඵල පූර්ණ කරගත්තා. නමුත් මේ බුද්ධ ශක්තිය ගැන ප්‍රකාශයක් කරලා තිබුණේ නැහැ. ඒක සද්ධාධික බුද්ධ ශාසනයක ක්‍රමයක්. ඒ නිසා ඔය සිකිහි, වෙස්සබු, කකුසඳ, කෝණාගම, කාශ්‍යප මේ බුද්ධ ශාසන හයක්ම ගෞතම බුදුහාමුදුරන්ට පෙර එක්ක සද්ධාධික එක්ක වීරාධික බුදුපියාණන් වහන්සේලා තමයි බුද්ධත්වයට පත් උනේ. මේ ප්‍රඥාධික බුද්ධ ශාසනයක් තියෙන බොහොම කලාතුරකින් ප්‍රඥාධික බුදුවරුන්ගේ ආවිෂ කාලය බොහොම අඩුයි. නමුත් බුද්ධ ශාසනය මේ පණ පිහිටවීම චතුරාර්ය සත්‍ය පණ පිහිටවීම ඕනම කාලයක ඕනම දවසක මේ බුද්ධ ශාසනය තුල පවත්වන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, තීලි සුචරිතය කියන්නේ මොකද්ද?
වචී සුචරිතය, කාය සුචරිතය, මනෝස. දැන් අද කිව්වේ කාය සමාචාරම් පහං, වචී සමාචාරම් පහං, මනෝ සමාචාරම් පහං තුන තමයි තීනි සුචරිතය. විරුද්ධ වචනේ මොකද්ද? තීනි
දුස්චරිතය.
වචී දුස්චරිතය, ඒ කියන්නේ අර පරුසා වාචා, මුසා වාදා, පිසුනා වාචා, සම්පප්පලාපා වචී දුස්චරිතේ. කාය දුස්චරිතේ තම පානාතිපාතී හෝති, අදින්නාදානී, කාමයේ මිච්ඡාචාරා හෝති. මොකද කාය දුස්චරිතේ. මනෝ දුස්චරිතේ තම ව්‍යාපාද, අභිජ්ජා, පදුට්ඨ මන සංකප්ප එනන්න විහෙස. මේ සිල්පද වලින් තියෙනවා. ඒකම තමයි. වෙන මොකක්වත් නැහැ.
ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් තියෙනවා. මේ පසේ බුදුරජාණන් වහන්සේලාට සෝතා අර ඇසලා අහලා දැනගන්න ඥානෙ නැති නිසා සෝවාන් ඵලය ලැබෙන්නේ නැහැ කිව්වා.
සෝවාන් ඵලයටපත් වෙන්නේ ඵල හතරම එකවර ලැබෙනවා. සෝතාපට්ටි කියලා වෙනම නැහැ. දැන් අද මෙතන බණ අහලා යමෙක් සෝතාපට්ටි ඵලයටපත් වෙලා ආයි කල්ප කාලාන්තරය තව උපත් කීපයක් ජාති සෝතාපන්න වෙන්න පුළුවන්. අපේ ගෞතම බුදුහාමුදුරුවෝ ගාවදී බණ අහපු බොහෝ දෙනෙක් සෝතාපට්ටි වෙලා ඊට එහා යන්න බැරි වුණා. අදත් අද වෙනකනුත් ඉන්නවා. ඒ අය ජාති සෝතාපන්න. නමුත් අර පසේ බුදු කෙනෙක් එහෙම සෝතාපට්ටි ඵලයටපත් වෙලා ටිකක් කල් ගිහිල්ලා ඊගාවට සකදාගාමි මාර්ගය ගමනය කළා. ඊට පස්සේ අනාගාමි එහෙම නැහැ. ඒක එක මොහොතක එක විනාඩි ගානක් තුල සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් කියන හතර මඟ හතර ඵලයේම එකටම වෙනසක් නැතුවම පසු ඉක්මන් නොවීම එක මොහොතෙම ලබනවා. ඒකයි වෙනස. හැබැයි සෝතාපට්ටි ඵලයයි කියලා වෙනම ලබන්න බෑ. ලෞතර බුදු කෙනෙකුට හෝ පච්චේක බුදු කියන තත්වයකට පර උපදේශ පර ප්‍රත්‍ය රහිතව. නමුත් අරහත් බුද්ධ කියන තත්වයට පර ප්‍රත්‍ය සහිතවම අනුන්ගෙන් බණ අහලම මේ මගඵල ලබන්න ඕන. බණ නොඅහ මගඵල ලබන්න බෑ භාවනා කරලා. කොච්චර අවුරුදු කෝටි ගාණක් ආත්ම කෝටි ගාණක් භාවනා කළත් සම්මාදිට්ඨියට පත් වෙන්නේ නැහැ. දස්සනේන පහතබ්බා කරන්න බෑ. දස්සනේන් දැක්මෙන් දැක්මෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කරන්න බෑ. බණ භව නසන ක්‍රමය අහන්නේ නැතුව. ඒ නිසා සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ පරතෝ ගෝචක ප්‍රත්‍ය නැතුව අරහත් බුද්ධ කියන තත්වයේ සෝතාපට්ටි ඵලයට පත් වෙන්න ක්‍රමයක් නැහැ. මේක හොඳට තේරුම් ගන්න භාවනා කළයි කිව්වට අවුරුදු ජීවිත කාලෙම අවුරුදු 50 ගණන් භාවනා කළා ධ්‍යාන ලැබෙයි අභිඥා ලැබෙයි මගඵල නොලැබෙයි. තේරුම් ගන්න මේක තමයි බුද්ධ දේශනාවේ තියෙන ගැඹුරුම තැන. මේ බණ භව නසන ක්‍රමය, ඒ කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සහ පරම පවිත්‍ර සී සද්ධර්මය ශ්‍රවණය කළාට පස්සේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි ඇසිරෙන්න ගුලන්. එතකම් බෑ. එතකම් කරන්නේ අනම්මන වෙන වෙන දේවල් කරනවා, ලෝකෙ හදන දේවල් කරනවා, ධ්‍යාන ලැබනවා, මැජික් පෙන්වන්න හදනවා, අහසින් යන්න හදනවා, ඉද්ධි ප්‍රතිපහර, ඒවා ඔක්කොම මේ බුදුහාමුදුරන්ගේ දේවල් නෙමෙයි. ඒවා ලෞකික දේවල්, ලෝකයේ තුලම අතරමං වන දේවල්. හොඳයි, එහෙනම් කවුරුත් සාදු කාටියක් දෙන්න. එනම් මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතාචම්මි ඊ සම්බදම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මි ඊ සම්බදම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මි ඊ සම්බදම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං සුඛිතා වුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤක මාමි බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා.